සිරස FM පන්සිල් මලුව අහන්නට සියලුම දෙනාම එන්නට කියලා හදවතින්ම ආරාධනා කළා. අද ඒ දවස උදා වෙලා තියෙන්නේ. රාජකීය අරියඥාන ගරු ස්වාමින් වහන්සේ සෝදානම් අද උදැසන 8 වනතුරුම ඔබට දහම් දේශනා කරන්න.
දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් කකුලෙන් තෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පෙන් පිටා
පන්සිල් මලුව පුණ්‍යවන්ත උදෑසනක් ඔබට ඔබවට ලෝකය සංකීර්ණ වෙලා ඔබත් සංකීර්ණ වෙලා ඔබ උත්සාහ කරන්නේ තව තවත් සංකීර්ණ වෙන්න සතුට සැපත සැනසීම කියලා හොයන දේවල් ඇතුලේ තවදුරටත් තියෙන්නේ මේ සංකීර්ණ බවම විතරයි. පහුගිය දවසක සමීක්ෂණයක් කළා මේ ලෝකේ ප්‍රීතිමත්ම පුද්ගලයා කවුද කියලා. ඒ සමීක්ෂණ වාර්තාවලට අනුව හෙළිදරව් වෙනවා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ ලෝකේ ජීවත් වෙන ප්‍රීතිමත්ම පුද්ගලයා කියලා. උන්වහන්සේගේ හුස්ම කෙරෙහි සිත පිහිටුවා ගනිමින් මේ ප්‍රීතිමත් බව නිතරම ගොඩනගාගත්තා. මේ සංකීර්ණ ලෝකයේ ඇතුළත උන්වහන්සේගේ ලෝකයේ තුල සන්තුෂ්ටිය පිරී ඉතිරී ගියා. මේ සන්තුෂ්ටිය තිබුණේ කොහෙද? ඔබේ ලෝකයේ තුල, මගේ ලෝකයේ තුල. ඒ කියන්නේ ඔබේත් මගේත් මේ බඹයක් වූ ශරීරයන් තුල. අද දවසේ සුවිශේෂී සතිය පුරාවට අපි ඔබට මතක් කළේ මේ සුවිශේෂී අවස්ථාව මග හරින්න එපා කියලා. මක්නිසාදයක් උන්වහන්සේ අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී අපට මුණ ගැසෙන නිසා. රාජකීරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ අද පන්සිල් මළුවේදී දසන දහම් ඔබේ ජීවිතය නැවත නැවත සකස් කර ගන්නට, ජීවිතේ වැරදුණු තැන් නැවත නැවත හිතන්නට ඔබට මතක් කර දේවි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, මම මුලින්ම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. නිරෝගී මනසක්, නිරෝගී කයක් පුත්කලයකට උරුම වෙන්නේ කුමන හේතු නිසාද?
මෙහෙමයි නෝනා, කයේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ සිත කියන කාරණය. තේරුණාද? කය ක්‍රියාත්මකභාවයට පත් යන්නේ සිත තුලින්. මේ ලෝකේ ක්‍රියාත්මකභාවය කියලා කියන්නේ මොකද්ද? මනුෂ්‍යයාගේ සිතේ තියෙන ක්‍රියාත්මකභාවය. ඉතින් ලෝකේ සංකීර්ණයි කියලා කියන්නේ මොකද්ද? මනුෂ්‍යයාගේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වයේ තියෙන සංකීර්ණභාවය. සිතුවිලි සංකීර්ණ වෙන සංකීර්ණ වෙන සංකීර්ණ වෙන ලෝකේ සංකීර්ණභාවයට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂණං සිත සංසුම් කරගන්න, සිත සංයමයෙන් යුතුව ගත කරන්න, සිත දමණය කරගන්න. ඒ සිත දමණය කර ගැනීම තුලින් මේ කයත් වචනයත් කියන කාරණේ ඉක්මලා යනවා. බුදුරජාණන් වහන්සේ දැන් අපිට විනය කාරණා 227ක් පනවනවානේ. දැන් උපසම්පදා භික්ෂුවකට විනය කාරණා 227ක් තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය දස සීලයයි සීකියා 75යි කියලා විනයක් තියෙනවා. ඉතින් අපි මේ විනය කාරණා 227 ගැනම හිතනවට වඩා එයා මේ සිත කියන කාරණේ දමණය කරගත්තොත් මේ විනය කාරණා 227ම තමතුළු වැටිලියනවා. එහෙනම් කෙනෙක් දැන් පන්සිල් සමාදන් වෙලා ඒ වෙනුවෙන් කැප වෙනවා වගේම තමන්ට පුළුවන් නම් මේ හිත දමණය කරගෙන ජීවත් වෙන්න. ඒ දමණය කිරීම තුළම අපි මේ කායසිතක වචනේ කියන කාරණා අපේ මේ සංග්‍රහභාවයට පත් වෙනවා. ඉතින් ඒක දමණය කරගන්නම් අපි නිරතුරුවම අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ ජීවත් වෙනවා. කර්මයේ කර්මඵල විශ්වාසය තුළ ජීවත් වෙන්න ඕනේ. සංසාර බය දකිමින් අපි ජීවත් වෙනවා. ඉතින් එහෙම ජීවත් වෙද්දී අපි පුළුවන් නම් හිත සංසුන් කරගන්න, හිත දමණය කරගන්න. ඒ හිතේ දමණය කිරීම මත කයින් වචනෙන් සිදුවෙන්නා වූ වැරදි වලට අපි යන්නේ නැහැ.
ගරු ස්වාමීන් වහන්ස, අද බොහෝ දෙනෙකුට නිරෝගීකම අහිමි වෙලා තියෙනවා. පුද්ගලික නිරතුරුවම පුරුදු පුහුණු කළ යුතු කුසල ධර්මයන් තියෙනවද ස්වාමීන් වහන්ස? තමන්ගේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීම උදෙසා.
මේම නිරෝගී බව කියන්නේ නෝන ආයුෂ වර්ණයේ සැපේ බලය. මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණේ අපිට ලැබෙන්නේ දානය තුලින්. වෙන දෙයකින් නෙමෙයි. තේරෙනවා? දැන් මේ ලෝකේ ජීවත් වෙන්නා වූ මේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ සමාජයක් තියෙනවා. අපි ගමු ප්‍රභූ මහේෂාක ජීවිත ගත කරනයිදී ඒ ප්‍රභූභාවයේ මහේශාක්‍ය භාවයේ කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි. තේරුණා? ඉතින් දානෙම තමයි අපිට ආයුෂ වර්ණයේ සැපේ බලේ ලැබලා දෙන්නේ. ඒ කියන්නේ යමෙක් ආයුෂයෙන් වර්ණයෙන් සැපේ බලෙන් හීන භාවයට පත් වුණා කියන්නේ අනිවාර්යයෙන්ම යා පෙර ජීවිතේ දානය තුලින් දුර්වල භාවයට පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සයා සත්වයා කර්මයේ දායාද කොට උපදී කියලා. කර්මය මගේ කොටගෙන උපදී කියලා. තේරෙනවද? දැන් අපි සමහරලාට සමහර දරුවෙක් ඉන්නවා, යා මව් කුසේදීම මියනවා. සමහරලාට මව් කුසෙන් බිහි වෙන වෙලාවෙ මිය යනවා. සමහරලාට මාසෙන් දෙකෙන් තුනෙන් අවුරුද්දෙන් හතරෙන් පහෙන් යා මිය යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට මේ රෝහලේ වැරද්ද දොස්තර මහත්තයාගේ වැරද්ද කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ මේකේ හේතුඵල ධර්මය. හේතුඵල ධර්මය මොකද්ද? මෙයා ගිය ජීවිතේ සත්ව හිංසාවන් සිද්ධ කළා. සත්ව ඝාතනයන් සිද්ධ කළා. ඉතින් එහෙම කරලා ඒවැයි විපාක අනුව මේ ගිය ජීවිතේ මැරෙන වෙලාවේ කුසල් චිත්තයක් සකස් වෙනවා. කුසල් චිත්තයක් සකස් වීම නිසා මනුස්ස මව් කුසකර බහිනවා. දැස්සත් කළා වූ අකුසල විපාකයේ පිනිස එනවා. දැන් කවුරු හරි දුගී කෙනෙක් ආහාරයක් නැතුව දුප්පත් භාවයෙන් පත් වෙලා ජීවත් වෙනවා නම් අපි ඒ තුලින් දකින්නේ මොකද? එයා සංසාරයේ දන් දීලා නැහැ. අනුගේ දානයෙන් වලක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා දානයමයි සත්වයාට ආයුෂයේ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. ඒ නිසා අපේ මේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලයේ හීනභාවයක් අපි දකිනවා නම් ඒකට අපි මේ ආණ්ඩුවට බැනලවත් වෙන දෙයකට බැනලවත් හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සමාජ අසාධාරණයක් කියන කාරණය වැඩිපුර දේශනා කරන්නේ නැහැ අපිට. ඒ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයන් තමයි දේශනා කරන්නේ. හේතුව තමයි අපි සංසාරයේ දන් දීලා නැහැ. තේරුණා? ඒ නිසා අපිට සුඛෝපභෝගී භාවයේ එහෙම නැත්තම් මහේශා භාවයෙන් අවශ්‍ය නම් අපි වැඩි පැඩි කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕනේ. ඒ දන් දීලත් වැඩක් නැහැ. දන් දෙන්න ඕනේ සීලය ආරක්ෂා කරගෙන. තේන්න. ඉතින් එහෙම කළොත් අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. ඉතින් මේ ලෝකේ යම් දිව්‍යතලයක යම් දෙවි කෙනෙක් සස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් මේ මනුස්ස ලෝකේ යම් මිනිසෙක් සස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් ඒ සස්ත්‍රීක භාවයට එකම හේතුව ඒ අය පෙර ජීවිතේ පූජා කළා වූ දානයයි. වෙන දෙයක් නෙවෙයි. ඒ දිව්‍යාත්මයේ මනුස්සාත්මයේ ලැබුණේ සීලය තුළින්. නමුත් අර සස්ත්‍රීක භාවය ඒගොල්ලන්ට ලැබුණේ දානය නිසාමයි. ඒ නිසා දන් දෙන කෙනා සංසාරයේ කොතන උප්පත්තියක් ලැබුවත් එයාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන ওই ත්‍රිසන් ලෝකේ ජීවත් වෙන අලියා, සිංහයා, කොටියා වගේ ඉන්නේ. ඒගොල්ලෝ තමයි කැලේ ඉන්න රජුරෝ. ඒගොල්ලන්ට කවුරුත් බයයි. තේරෙනවා? එතකොට මේ කැලේ රජුරෝ හැටියට ඒගොල්ලෝ මේ ජීවිත ලබන්නේ ඇයි? පෙර ජීවිතේ දානේ ආනිසංසමයි. නමුත් දන් දුන්නා ඒගොල්ලෝ සිල් රැක්කේ නැහැ. දැන් අද සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ සිල් රකින්නේ නැහැ. සීලය ආරක්ෂා කරන්නේ නැහැ. එක්කෝ මිච්ඡා ආජීවයෙන් ජීවත් වෙන්නේ. නමුත් වෙසක් කාලෙට, පොසොන් කාලෙට දන්සල් දෙනවා, පන්සලට දන්සල් දෙනවා, අප්‍රමාණ දේවල් දන් දෙනවා. නමුත් ඒගොල්ලන්ට කර්මය කර්මඵල විශ්වාසිකු නැහැ. ඉතින් මෙහෙමයි මැරුණාට පස්සේ අර වගේ අර ඇත් කුලේ, සිංහ කුලේ, කොටි කුලේ වගේ කැලේ සද්දන්තිය වෙලා උප්පත්තිය ලබනවා. එයා කැලේ නායක. හැමෝම එයාට බයයි. එතකොට මේ නායකත්වය යාට ලැබුණේ කුමක්ද? මොකක්ද මේ නායකත්වය කියන්නේ? ආයුෂ වර්ණයේ සැපේ බලය. එතකොට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණේ කුමක් නිසාද? ගිය ජීවිතේ දන් දුන්නා. නමුත් සිල් ආරක්ෂා කළෙත් නැහැ. කර්මය කර්මඵල විශ්වාසයක් තිබ්බේ නැහැ. නමුත් දාන ආනිසංස හැටියට යා කැලේ රජුරු වෙලා උපත්ති ලැබුණා. දැන් සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ මේ ජීවිතේ දානේ දීලා තියෙනවා. දානේ දුන්නා මැරෙන වෙලාවේ මොකක් හරි දීපලක් තමයි ඒගොල්ලන්ට උපාදානය දෙන්නේ. ඉතින් මේ දීපලක් උපාදානය වෙලා പ്രേත ලෝකේ වැටුණා. പ്രേත ලෝකෙදී සද්දන්ත പ്രേතෙක් වෙලා උපත්ති ලැබුණා. මොකද ඒ සද්දන්ත പ്രേතය අනිත් සියලුම പ്രേතයන් යට කරගෙන තමයි ඉන්නේ. ඒතකොට ඒ සද්දන්ත භාවයට ලැබුණේ කුමක් නිසාද? ආයුෂ වර්ණය සැපේ බලය නිසා. පෙර ජීවිතේ දන් දුන්නා. නමුත් දාණයට වඩා එයා තුළ දීපල කෙරෙහි තෘෂ්ණාව සකස් වුණා. මරණ වෙලාවේ සකස් වුණේ දීපල කෙරෙහි තෘෂ්ණාවයි. ඉතින් ඊට අදාළව මහේශාක්‍ය ප්‍රේතෙක් බවට පත් වෙනවා ප්‍රේත ලෝකේ. හොඳට ඇඳුම් පැනඳුම් ලැබෙනවා, විකෘතියක් නැහැ. ඒ ඇයි? දානේ ආනිසංසමයි. ඒ නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය කියලා යමෙක් හඳුන්වනනම් ඒක අපිට ලැබෙන්නේ දානේ නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දානේ නිසාමයි. මොකද මේ ලෝකේ කෝටිපති ප්‍රකෝටිපති අය කොච්චර ඉන්නවද කියලා බලන්නකෝ නේද? ඒ තැනේට පත් උනේ දානේ ආනිසංසයන් නිසාමයි. පෙර දෙයක් නෙමෙයි. පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංස. කර්මය කර්මඵල විශ්වාසයෙන් සිල් ආරක්ෂා කරගෙන පූජා කළා වූ දානේ ආනිසංස තමයි ඒගොල්ලෝ ලබන්නේ.
අපි සූදානම් වෙන්නේ විරාමයකට ගිහිල්ලා නැවතත් ඔබත් එක්ක කතා කරන්න. අපේ ගරු ස්වාමීන් වහන්සේ රාජකීරියේ අරිය ඥානකර ස්වාමීන් වහන්සේ සූදානම් වෙනවා මේ විරාමෙන් අනතුරුව ඔබ උනත් තනියම කල්පනා කරනවා වන්නට පුළුවන් මේ ප්‍රශ්නය ගැන. ලෝකයේ පුරා බොහෝ ධනවත් පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම රූප සම්පත්තියෙන් අගතන්පත් පුද්ගලයෝ ඉන්නවා. මේ අය සම්‍යක් දෘෂ්ටියට පත්වෙච්ච අයත් නෙමෙයි. එහෙමනම් මේකේ අවසානය භව ගමන මොන වගේද? අපි විරාමෙන් අනතුරුව ස්වාමීන් වහන්සේගෙන් විමසමු. විරාමෙන් අනතුරුව නැවතත් අපි ඔබත් එක්ක කතා කරනවා. සිරස් FM 500 මලුවට ඔබේ ප්‍රශ්න යොමු කරන්න 01128888 ගරු ස්වාමින් වහන්සේ ලෝකේ පුරා අතිශය සුකෝ
උපභෝගී ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. ඒ අය විවිධ ආගම් වලට විවිධ ජාතීන් වලට අයත් අය. නමුත් මේ හැම කෙනාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිගත් අය නෙවෙයි. මේකේ භවගමන කොහොමද ස්වාමීන් වහන්සේ අප පැහැදිලි කරගන්නේ?
ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට මේ ආයුෂ වර්ණයේ සැපේ බලේ කතා කරනදි මේ වර්ණයේ කියන කාරණේ, ලස්සන කියන කාරණේ අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ගිය ජීවිතේ නෝනා අපි අප්‍රමාණ කළා වූ පින්කම් නිසාමයි. හොඳේ, දැන් අපි මේ ලස්සන ජීවිතයක් ලබන සමහර විට ගිය ජීවිතේ මල්වට්ටි දහස් ගාණක් පූජා කළා ඇති, මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා ඇති, බෝමලු දහස් ගාණක් එමදලා ඇති. මේවයි ආනිසංස ධර්මයන් නිසායි අපිට මේ ජීවිතේ මේ ලස්සන ස්වරූපී ජීවිතයක් ලැබිලා තියෙන්නේ. දැන් එක්තරා අපි දන්න ස්වාමින්වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට ආරමුණු වෙනවා දිව්‍යාංගනාවක්, දිව්‍යතලයක. නමුත් මේ දිව්‍යාංගනාව නෝනා මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. දැන් අපි හැදිලා තියෙන්නේ සමෙන් මසෙන්නේ. නමුත් එයා හැදිලා තින්නේ මේ මලින්. ඒතර අපි හිතමු සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් අරගෙන ඒ පොලිතින් නුරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. ඒ ඕකිඩ් මල් පුරවලා දැන් ඒ පොලිතින් නුර බාහිරින් දකින යම්සේදී පොලිතින් නුරේ පෙනෙන්නේ ඒ වගේ මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. කුමක්ද මේ අසිරිය? මේ අසිරිය තමයි පෙර ජීවිතේ පින්කම් සිද්ධ කළා, සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කළා. තේන සීලය ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කිරීම නිසායි ඒ සාසිරිය ලැබුණේ. ඒතකොට තවත් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවනේ. එයා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම නාට්‍යාංගනාවක්. ඒතර අපි දන්නේ එක්තරා සාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ල තියෙනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙද්ද කියලා. එතකොට එයා දකිනවා ඇය ගිය ජීවිතේ දේවදාසියක්. දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේවදාසියක් කියලා තමයි ඉන්දිය සමාජය කියන්නේ. එතකොට එයා ගිය ජීවිතේ දේවදාසියක්. පුංචි කාලේ ඒ ළමයා ගෙනල්ලා දෙවලට පූජා කරනවා. දෙවලට පූජා කරපු දවසේ ඉඳන් ඒ දරුවා මැරෙන මොහොත දක්වා මොකද්ද කරන්නේ? මල් කඩනවා, මල් මාලා නෙලනවා, මල් ගොතනවා, දෙවියන්ට පළඳිනවා. කහදියරෙන් මේ දෙවල හොදනවා, මුරු තැන්පත්තු වෙනවා, දෙවල අතුපතු ගානවා. මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. දෙවියන් උදෙසා, බුදුරජාණන් වහන්සේ උදෙසා නෙමෙයි ඈ, දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. මෙහෙම ජීවිතේ කැප කරලා එයා අවසානේ මැරෙනවා. මැරිලා මේ ජීවිතේ අර මිත්‍යා දෘෂ්ටික පවුලක, බෞද්ධ පවුලක නෙමෙයි, මිත්‍යා දෘෂ්ටික පවුලක ස්වරූපී දැරියක් වෙලා උපත්ති ලැබෙනවා. එතකොට මේ ස්වරූපී දැරිය මේ මොහොතේ ලෝකේ ඉන ශේෂ්ඨ නාට්‍යාංගනාව බවට පත් වෙලා තියෙනවා. එහෙනම් එයාට මේ ස්වරූපී භාවය ලැබුණේ කුමක් නිසාද? මුළු ගිය ජීවිතය පුල දෙවියන් උදෙසා කළා වූ පූජෝපහාරයන් නිසා. මලින් දෙවියන් මල් ලක්ෂ ගාණක් දෙවියන්ට පූජා කරන්න ඇති, මල් මාලා දසදහස් ගාණක් වියන්න ඇති, ඒ වගේ කහදියරෙන් මුළු තැන්බතින් මේ සියලු දේයන් දෙවියන් පූජා කළා. එහි ආනිසංස හැටියට ස්වරූපී ජීවිතයක් ලැබලා මේ ජීවිතේ උප්පත්ති ලැබුවා. ඒ නිසා අපි නිරේතුරුවම මෙවැනි පින්කම් සිද්ධ කරනවා නම් බෞද්ධද අබෞද්ධද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. තේනවාද? දැන් අබෞද්ධ ජීවිතයක් ගත කරන මුස්ලිම් මහත්තයෙක්, ක්‍රිස්තියානි මහත්තයෙක්, හින්දු මහත්තයෙක් දෙවියන් උදෙසා දැඩි ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් දෙවියන්ව පූජා කරනවනම් දැන් අපි දන්නවනේ කෝවිල් ආශ්‍රිතව, පල්ලි ආශ්‍රිතව මලින් මහ විශාල පූජාවන් සිද්ධ වෙනවනේ. ඉතින් මේ අය මැරිලා ගිහිල්ලා නෝනා අබෞද්ධ පවුල්වල ස්වරූපී අය වෙලා උප්පත්ති ලැබුණා. මරණ වෙලාවේ මේ පින් උපාදානය වුණා. එහෙම නැත්නම් දෙවියෙක් වුණොත් මිත්‍යා දෘෂ්ටික දිව්‍ය තලවල සම්පූර්ණ අසිරිමත් දෙවියලා උප්පත්ති ලැබෙනවා. ඒ නිසා බෞද්ධද අබෞද්ධද කියන කාරණේ සංස්කාර වලට අදාළයක් නැහැ. තේරුණා? බෞද්ධ කෙනෙක් මේවා සිද්ධ කළොත් එයා සම්මාදිට්ඨියටපත් වෙලා උප්පත්ති ලැබෙනවා. අබෞද්ධ කෙනෙක් ඒවා කරොත් සම්මාදිට්ඨියෙන් බැහැරටපත් වෙලා උප්පත්ති ලැබෙනවා. ඉතින් වෙන දෙයක් උතර නැහැ නෝනා. ඉගෙන ස්වරූපී භාවය කියන්නේ අපි පෙර ජීවිතේ කළා වූ පින්කම්මයි. මලින්ම සුවඳින්ම ආලෝකයෙන්ම මෛත්‍රී චිත්තයෙන්ම කළා වූ පින්කම්.
රාජගිරියේ අරිය ඥානගරු ස්වාමින් වහන්සේ අද පන්සල් මළුවේදී මේ දහම් කරුණු අපට පැහැදිලි කරන්නේ ජීවිතයේ සැනසීම සොයා යන ගමනේදී උන්වහන්සේ අපට නැවත නැවතත් මතක් කර දෙන්නේ අපි තාමත් සිහිබුද්ධියෙන් මේ භව ගමන යා යුතු බවයි. ගරු ස්වාමින් වහන්සේගෙන් මේ විරාමෙන් අනතුරු අපි විමසමු. අපිට ලැබිච්ච මේ ශරීරය අපි තවත් කෙනෙකුගේ සිතෙහි කාමක සිතුවිලි, රාගික සිතුවිලි ඇතිවන ආකාරයට හසුරවනවා නම් අපට අත්වන ඉරණම කුමක්ද? මේ විරාමෙන් අනතුරු අපි උන්වහන්සේගෙන් විමසමු. රාජකීරී අරියඥාන ගරු ස්වාමින් වහන්සේ අද සිරස FM පන්සිල් මළුවේදී මේ වටිනා දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ. ගරු ස්වාමින් වහන්ස, යම් පුද්ගලෙක් තමන්ට උත්පත්තියෙන් උරුම වෙච්ච අංගපසඟ සෝපහමත් රුව තව කෙනෙකුගේ සිත තුළ රාගික කාමුක සිතුවිලි ඉපැද්දීම සඳහා භාවිත කරනවා නම් ඔහුට හෝ ඇයට අත්වන ඉරණම කුමක්ද ස්වාමින් වහන්ස?
මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරනවා නෝනා, මේ තමන්ට ලැබුණා වූ රූපය. මම දැන්කෝ මේ රූපය අපිට අම්මා තාත්තා නිසා ලැබුණු රූපයක් නෙමෙයි. අපි අප්‍රමාණ මල් පූජා කරලා, බෝමලු ඇමදලා, මෛත්‍රී චිත්තයන් වඩලා තමයි මේ ලස්සන රූපය ලැබුවේ. ඒ නිසා මේ ලැබුවා වූ ලස්සන රූපය බුදුරජාණන් වහන්සේ කියනවා නිරේගාමී බවට පත් කරගන්න එපා කියලා. යමෙක් තමන්ට ලැබුණා වූ රූපය ඇඳුමින් පැළඳුනෙමින් හෝ ලෝකයාට යම් නිරාවරණය කිරීමක් කරනවා නන්නෝන, එය අපායගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා අපායගාමී අකුසලයක්.
කරු ස්වාමීන් වහන්ස, නාට්‍යංගනාවන් රංගන ශිල්පිනියන් සම්බන්ධව කතා කරද්දී මේ தත්ත්වය කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්?
ඒක නෝන බරපතල තැනක්. ඒක අපිට සමාජෙ කියන්නත් බෑ, සමහර විට කෙනෙක් ගැටෙන්න පුළුවන්. නමුත් කවුරු ගැටුණත් ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ නටගාමිනී කියන රංගන ශිල්පියෙ බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. එයා තමයි ඉතින් දඹදිවේ හිටපු ලස්සනම රංගන ශිල්පියා. මේ රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ, අපේ ගුරුවරු අපිට කියලා තියෙන මේ රූපය උපයෝගී කරගෙන අනුන්ව සතුටු කරන අය, අනුන්ව විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා, නෑ ගාමිණී, ওই ප්‍රශ්නේ අපි ඔතනින් නතර කරමු කියලා. නෑ ගාමිණී, දෙවෙනි වතාවෙත් අහනවා. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කියනවා, නෑ ගාමිණී, අපි ওই ප්‍රශ්න ඔතනින් නවත්තමු කියලා. තුන්වෙනි වතාවෙත් අහනවා. ඒත් කියනවා බුදුරජාණන් වහන්සේ, නවත්තමු අපි මෙතනින්. හතරවෙනි වතාවේ හදි බුදුරජාණන් වහන්සේ කියනවා, ගාමිණී, මේ පායාස දිව්‍ය තලයක් කියන්නේ දිව්‍ය තලයක් නෙමේ, පායාසය කියන්නේ නිරය කියලා. එතකොට පායාසය කියන නිරය කියන්නේ කවුරු යන තැනක්ද? මේ රූපය උපයෝගී කරගෙන ලෝකයා තුල කාමස්වන්දයන් සකස් කරනවා නම්, ලෝකයා තුල විනෝදයේ හාස්‍ය සකස් කරනවා නම්, ඒ අය මරණින් පස්සේ පායාස කියන නිරයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම නෙමෙයි කියන්නේ, තේරුණාද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මය අපි දේශනා කළ යුතුයි. මොකද මේක සමාජයට මේ මොහොතේ කරන්නා වූ බුදුරජාණන් වහන්සේ බලවත් අනතුරු හැඟවීමක්, තේරුණාද? ඒගාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තමා පෙර පින නිසා ලැබුවා වූ මේ ස්වરૂපී ජීවිතය ඇඳුමින් පැළඳුමින් හෝ අපි ලෝකයට නිරාවරණය කරනවා නම් එය අපායගාමී අකුසලයක් කියලා නෝන. ඉතින් අපි දන්නා වූ එක්තරා සාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා කියනවා, මේ පායාස නිරේ කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමින්වහන්සේ දකින්නාලු සමාධියෙන් මේ පායාස නිරේ ඉන්නේ නිරිසතුන් ඇටසකිල්ලක් හැටියටයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. එයාට මස් මූණක් තියෙනවා, නමුත් ඇටසකිල්ලක් හැටියට මස එයාට ලැබිලා නැහැ. ඇයි මස ලැබිලා නැත්තේ? ගිය ජීවිතේ එයාට ලැබුණා වූ මස එයා කාමයන් උදෙසා යොමු කළා. තේරුණාද? අනුන්ට අකුසලයේ උදෙසා එයා යොමු කළා. ඒ වගේම තව නිරිසතෙක් ඉන්නවා ඒ පායාස නිරේ, එයා නෝන හැම ගහපු නිරිසතෙක්. ඔබ මිනිස්සේ කොඳ ශක්තිමත් මිනිස්සෙක් අරගෙන ඒ ශක්තිමත් මිනිස්යාගේ මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා ගන්න. උඩුහම සම්පූර්ණයෙන්ම මූණේ ඉඳන් උඩුහම ගලවුවට පස්සේ දැන් ඔබට පේනවා රතු පාට, ලේ තැවරුණු, මස් තැවරුණු, නහර තැවරුණු ඔය මේ මස් ගොඩ. අන්න ඒ වගේ හැම ගැහුවා වූ නිරිසතෙක්. මසම පිච්චෙනවා, මසම ගින්දරට යෝධියට පිච්චෙමින් මසම පීඩාවටපත් කරනවා. ඇයි? ශරීරය මස කියන කාරණය ලෝකයාගේ කාමස්වාදයන් උදෙසා යොමු කළා. ඒ නිසා නෝන බුදුරජාන් වහන්සේ මේක දේශනා කළා තියෙන යම් හේතුවක් නිසාමයි. තේරෙන්න? එහෙනම් අපි දක්ෂණං බුදුරජාන් වහන්සේ කිව්වේ දේ තෝරගන්න නිවැරදිව අපි පායාස නිරය කියන පැත්තට යෑමේ අපි වළකිනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නා වූ කාරණය වර්තමාන ලෝකයාට ගොඩක් වටිනවා. නමුත් අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ නෝන. මොකද ලෝකය කියන්නේ දුක කියන කාරණය. තේරෙනවද? ඒ නිසා ලෝකයේ මේ මොහොතේ යන දිශාව වෙනස් කරන්න මේ ලෝකේ කාටවත් බෑ. සක්‍රයා ඇවිල්ලා මේ ලෝකේ පාලකයා වුණත් නැවත මේ ලෝකේ වෙනස් කරන්න බෑ නෝන. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ යන්නේ මුර්ග සංඥාව සකස් වෙන තැනටයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10 කියන තැනට එනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. දැන් වෙනකොට ඒක 70ට වගේ බහලා තියෙනවා. එතකොට 120 ඉඳන් 70 කියන අවුරුදු 50ක් අවුරුදු 2600ට ආයුෂ අඩු වෙලා තියෙනවා. එතකොට මේ ගෙවුනා වූ අවුරුදු 2600 කියන්නේ මේ ස්වභාවිකත්වයේ තුල ලෝකයේ ගලාගෙන ආපු අවුරුදු 2600. මේ වාසවිෂ කුමිනාසක රසකාරක මේවා තිබ්බේ. නමුත් අදින් පස්සේ බිහි වෙන්නා වූ ලෝකය කියන්නේ මේ සියල්ලෙන් විකෘති වූ ලෝකයක්. එහෙනම් ඉතුරු ආයුෂ 50 60 ගෙවෙන්න තව අවුරුදු 1500ක් යන්න අවශ්‍ය. එහෙනම් පරමායුෂ අවුරුදු 10 කියන තැනට ලෝකය තව අවුරුදු 1500ක් යනකොටපත් වෙනවා නෝන. ඒ පරමාශ අවුරුදු 10යි කියන තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාට මුර්ග සංඥාව සකස් වෙනවා කියලා. මුර්ග සංඥා මිනිස්යා තව මිනිස්සේ දකින්නේ මුර්ගයේ කැටියෙන් නෝන. මරා ගන්නවා කියනවා, කොටා ගන්නවා කියනවා, ලේ වලින් මේ පෘථුවිය තෙමෙනවා කියනවා. තේන්න. දැන් බුදුරජාණන් වහන්සේ කියන මෙතෙන්ටයි මේ ලෝකේ යන්නේ. ඒ බීජ අවස්ථාව තමයි අපි මේ ලෝකයේ තුල දකින්න ඕන. ඒ නිසා මේ ලෝකයේ සක්‍රියා ඇවිල්ලා පාලකයා වුණත් මේ ලෝකේ නැවත නිවැරදි කරන්න බෑ කියලා බුදුන් වහන්සේ ධර්මයේ අපිට කියනවා. ඒ නිසා ලෝකේ අපිට නිවැරදි කරන්න බෑ. ඒ නිසා අපි ධර්මයේ තුල නිවැරදි වෙන්න ඕනේ කියන තැනයි අපි සකස් කරගන්න ඕන. ධර්මයේ තුල අපි ශක්තිමත් වෙනවා. ලෝකේ අන දිශාවකට ගියේ දැන් මොකද ලෝකේ යන්නේ දුක දිශාවටයි. එන්න එනිසා ලෝකේ දුක දිශාවට යද්දී අපි ධර්මයේ දිශාවට එන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර අපි ධර්මයේ දිශාවට එනකොට සමහර විට ඔබ හුදකලා වෙන්න පුළුවන්. මොකද ලෝකේ බහුතරයක් යන්නේ එක පැත්තකට. ඒතකොට මොකද ධර්ම මාර්ගයේ යන කෙනා හැම වෙලාවම නෝන උඩුගම් බලාගෙන කෙනෙක්. එයා මුහුද පැත්තට ගලාගෙන යන කෙනෙක් නෙමෙයි. එයා උඩුගම් බලාගෙන යන්නේ. උඩුගම් බලාගෙන යනකොට අනිවාර්යයෙන්ම එයා මේ සමාජයට අමුත්තෙක් වෙන්න පුළුවන්. තේරෙනවා. එයා මේ සමාජය තුල හුදකලා වෙන්න පුළුවන්. එයා මේ සමාජය තුල පිස්සෙක් කියලා යාම හඳුන්වන්නත් පුළුවන්. නමුත් ඒ කොයි ආකාරයෙන් සමාජය ඔබ හැඳින්නුවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ තමා ළඟ මුළු ලෝකෙම නැති වුණත් බුදුරජාණන් වහන්සේ ඉන්නවායි කියන විශ්වාසය ඇති කරගන්න. ඒ නිසා මේ විශ්වාසය තුල අපි මේ සංසාර බය දකිමි. තේරුණා? මේසා බරපතල අනතුරක් අපි ඉදිරියේ දිනනවා. මේ රූපයේ වැරදි ආකාරයට පරිහරණය කළත් ඒසා බරපතල වැරදි අනතුරක් තියෙනවා. ඉතින් මේ වැරදි අනතුර දකිමින් අනතුරෙන් මිදෙන දිශාවට යන එක තමයි අපිට කරගන්න තියෙන්නේ.
රාජකීරියේ අරිය ඥානකර ස්වාමින් වහන්සේ සිරස FM 500 මළුවේදී මේ දහම් කරුණ ඔබට පැහැදිලි කර දෙන්නේ. ඔබට ධර්ම වුණත් පුළුවන් ධර්ම දානමය පින්කමට සහභාගී වන්න ඔබ දන්න කියන කෙනෙකුට මේ පණිවිඩය දෙන්න. සිරස FM 500 මළුව අහන්නට කියලා කියන්න. ගරු ස්වාමින් වහන්සේ පැහැදිලි කරන මෙම කරුණ ඔබට ඉතාමත් වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට අපායකාමී නොවන මාර්ගයක් ගැන. ඔබේ සිතේ පහළවන අකුසල් සිතුවිලි බොහෝ දුරට ඔබව ඇදගෙන යන්නේ අපායට. හැබැයි ඉන් මිදෙන ක්‍රමයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මේ විරාමෙන් අනතුරුව අපේ ගරු ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ ඒ පිළිබඳව. ගෞරවනීය ස්වාමින් වහන්ස, මනුෂ්‍ය ලෝකයේ දිනෙන් දින අනතුරු බවින් වැඩි ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අකුසලයට බර වූ මිනිසුන් නිසා ඒ අපායගාමී වීමට තියනා වූ ඉඩ කඩ වැඩි. ගරු ස්වාමින් වහන්ස, මනුෂ්‍ය ලෝකයේ පවතින මේ අනතුරු නිමිතිලා නිර්වාණය දකින්නට තියෙන හොඳම මඟ දේවතානුස්සතිය වඩමින් දිව්‍ය ලෝකයේ සශ්‍රීක දෙවියෙකු වීමට වීරිය කිරීමද?
මෙයම බුදුරජාණන් වහන්සේ අතෝගේ මහානාම ශාක්‍ය කියන ශාක්‍යයට ඔබ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේවතානුස්සතිය කියන එක තනිව කියන්නේ නැහැ නෝනා. පළවෙනිම බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය කියලා කියන්නේ. තේරුණා? ඒ කියන්නේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ මහානාම ශාක්‍යයට උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්නේ. උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්නේ කියන්නේ ආර බුදුරජාණන් වහන්සේ කියනවා බුද්ධානුස්සතිය වඩන්න, ධම්මානුස්සතිය වඩන්න, සංඝානුස්සතිය වඩන්න. ඊට පස්සේ ත්‍යාගානුස්සතිය හැකිතාක් දන් දෙන්න. හැකිතාක් සිල් රකින්න, සීලානුස්සතිය. රකිමින් දේවතානුස්සතිය වඩන්න කියනවා. දේවතානුස්සතිය කියන්නේ මේ සත්‍රීක දිව්‍යතලයේ કોઈ තුසිතේ ආමේ නිම්මාගදී පරිනිම්මිත වසවත්තිය මේ වගේ දිව්‍යතලයක සත්‍රීක දෙවියන් දිව්‍යාංගනාවක් වෙනවා කියලා හිතන්නේ කියනවා. හැම රාත්‍රියකටම නිින්දට යනකොට මේ සත්‍රීක දිව්‍යාංගනාවක් හිතෙන් මවාගෙන නිදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ සත්‍රීක දෙවියන් දිව්‍යාංගනාවක් දිව්‍ය ඕජාවෙන් මිදිනා වූ සැපයන් මොනින් දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. එවැනි දෙවියන් දිව්‍යාංගනාවකගේ ආලෝකමත් භාවයේ ප්‍රභාෂර භාවයේ නොනින් දකිමින් ඒ දෙවියන් විදින්නා වූ මහේශාන්ත සත්‍රීක බව නොනින් දකිමින් ජීවත් වෙන්න කියනවා. මේකෙන් බුදුරජාණන් වහන්සේ උත්සාහ ගන්නේ දෙවියා කියන තැන සැප දිනවා කියලා කාරණේ අපිරිහිත පිටන්න නෙමෙයි. එහෙම නැත්නම් දිව්‍ය තලයක ගිහිල්ලා උපදින්න කියන කාරණේ දැන් හිත පිළිටන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේක කරන්නේ. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ දෙවියා කෙරෙහි අපිටුන තෘෂ්ණාවක්
සකස් කරනවා. තේරුණාද? දෙවියන් කෙරේ දිව්‍ය තල කෙරේ බුදුරජාණන් වහන්සේ අප කෙරේ තුෂ්ණාව සකස් වෙනවා. දැන් ඔබතුමිය මේක අහලා නෑ මම දිව්‍යාංගනාවක් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. තේරුණාද? දෙවියෙක් වෙන උපාදානය ඇති කරගන්න. තුෂ්ණාවක් ඇති කරගන්න. එහෙම ඇති කරගත්තාට පස්සේ ඔබතුමිය මොකද කරන්නේ? වැඩි වැඩියෙන් දරුවන් කෙරේ ශ්‍රද්ධාව තුල ඉදින්නවා. වැඩි වැඩියෙන් සිල් රකින්නවා. වැඩි වැඩියෙන් දන් දෙනවා. එයි මේව කරන්නේ. අනිවාර්යයෙන්ම දිව්‍යාංගනාවක් දෙවිය වෙන්නේ. ඒක එතන තමයි උපාදානයේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතන උපාදානයේ තියලා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩවනවා. මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩන්න වඩන්න ඔබ ඉබේම සෝවාන් ඵලයේ කියන දරට පත් වෙනවා. ඒ අවසානයේ මොකද දිව්‍යාංග ඉලක්ක කරලා අපි සෝවාන් මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ අපි තුනේ වැඩෙන්නේ. ඒ නිසා දේවදානුස්සතිය වඩනවා කියන්නේ සස්නීත දෙවියේ දිව්‍යාංගනාව වෙනවා කියලා තන හිත පිටාන. එතන හිත පිටල විතරක් වැඩක් නැහැ. එතන හිත පිටල එතන සපුරා ගන්න නම් මෙතනින් තෙරුවන් කෙරේ වූ ශ්‍රද්ධාව, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දක්ෂාකාරයෙන් වඩන්න ඕනේ. ඉතින් අපි දක්ෂණම් මේ කාරණා තුන වඩමින් කල්යාණ මිත්‍රාශ්‍රේ ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් නුවණින් මෙහි කරමින් ඉස්සරහට යන්න. එයා කවදා හරි තමන් උපාදානය කරගත්තා වූ දේවතානුස්සතිය අනිත්‍යයි කියලා දකිනවා. දැකලා එයා සෝවාන් ඵලයට මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතන දේවතානුස්සතිය කියන කාරණය අපිට ඉලක්ක කරන්නේ මේ කාරණා තුන වැඩි වැඩි වඩවන. මේව තුන වැඩි වැඩියෙන් වඩවන් දියා කල්යාණ මිත්‍රාශ්‍රයත් ලැබමින් සද්ධර්ම ශ්‍රවණයක් කළොත් අනිවාර්යයෙන්ම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා එයා දේවතානුස්සතිය කියන අනිත්‍යභාවය දකින්නේ. දැකලා එයා මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් තමයි වෙන්නේ.
ඒතර ස්වාමීන් වහන්සේ සස්ත්‍රීක දිව්‍යතලවල ඉන්නා වූ දෙවියන් හා මිනිසුන් අතර තිබෙන සම්බන්ධතාවය කොයි ආකාරයකද ස්වාමීන් වහන්සේ?
මෙහෙමයි බුදුරජාණන් වහන්සේගේ මේ ශාවකයෙක් කියනවා මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ කියලා අසුමා ශාවකයෙක් වහන්සේනවා උන්වහන්සේ කියනවා සස්ත්‍රීත දෙවිතල වල ඉන්න දෙවියක්. ඒ කියන්නේ කුසිතේ යාමේ නිම්මාන රජේ පරිනිර්මිත වසවත්තේ තාමිදේශේ වගේ මේ සස්ත්‍රීත දෙවිතල වල ඉන්න දෙවියන් නිරතුරුවම මනුෂ්‍යයාට යොදුන් 100ක් ඈතින් ඉන්න කියලා. මොකද ඒගොල්ලෝ යොදුන් 100කට මෙහාට එන්නේ නැහැ. මොකද මනුෂ්‍යයාගේ ගඳේ ඒගොල්ලන්ට උගලන්න බැහැ කියනවා නෝන. මේ මනුෂ්‍යයාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි. දුස්සීලභාවයේ දැන් දෙවියන්ට ඕන නම් මෙතන ඉඳන් මේ අපි කියනා වූ ධර්මය දිව්‍ය සෝත වලින් අහන්න පුළුවන්. දිව්‍ය චක්කු වලින් අපි මේ කියන දේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. එහෙමයි. ඉතින් එහෙම දකින්න මේ පින දැකලා ඒගොල්ලෝ සතුට වෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් මේ සස්ත්‍රීක දිව්‍ය තල වල ඉන්න දෙවියන්ට අපේ පින අවශ්‍ය වෙන්නේ නැහැ නෝ. මොකද ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍ය. එහෙමයි. ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍ය. නමුත් ඒගොල්ලෝ පිනට කැමති. ඒක සරත් ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනා පවත්වන්න ගිහිල්ලා උන්වහන්සේ යම් හේතුවක් නිසායි දේශනාව පැයක් විතර ප්‍රමාදලා තිනවා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ යම් ස්ථානයක ඉඳලා හිත සමාධිමත් වෙන්න වෙලාවේ උන්වහන්සේට පේනවලු මේ ආකාශයේ බලාකුණක් මත වාගේ තෙරමිණිය කොටාගත්. එක කකුලකින් තෙරමිණිය ගෙතිලා තිනවා, අනිත් කකුල පල්ලෙහාට වැදලා තිනවා. ඒ ස්වභාවයෙන් ලස්සන සුරූපී කෙනෙක් ඉන්නවා. එයා ලස්සන සුදු පාට නිල් පාට වගේ ලස්සන උටුන්නක් පැළඳගෙන එයා මේ සාදු පාර දිගෙන බලන් ඉන්න ඒ ස්වාමීන් වහන්සේ දැකලා තිනවා. ඒ කියන්නේ මේ දෙවියා මේ ධර්මය අහන්නයි මේ ලෑස්ති වෙන්නේ. තේරුණා? ඒ වගේ දෙවිවරු මේ පල්ලෙහා අපි කියනවා මම කියන බණ දෙමේ ඕනම සාමිනවාසයේ කෙනෙක් ඒ සාමිනවාසයලා සීලෙන් පරිපූර්ණ නම් ඒ කියනවා බුදුබණ අවංකව දේශනා කරනවා නම් ඒ ඕනෑම සාමිනවාසයේ කෙනෙක්ගේ සද්ධර්මය දෙවියන් ශ්‍රවණය කරනවා. දෙවියන් විතරක් මේ සමහර පරදත්ත රූප ජීවි പ്രേත පිටට පැමිණි പ്രേත කොටසු ධර්මයේ දේශනා කරනවා. මොකද සාමිනවාසයේ කෙනෙක් දවස හැත ගමක එලිමහන් මේ තන පිටිය වගේ දැනද ධර්මයක් දේශනා කළා රාත්‍රියේ උන්වහන්සේ රාත්‍රියේ ගිහිලා සැතපුණාට පස්සේ උන්වහන්සේට සමාධියෙන් පෙළලා දිනවා ඒ ධර්මයේ දේශනා කරපු දැන. තේරුණාද? මේ പ്രേත පෞද්ගල දෙකක් වාඩි වෙලා ඉන්නවා. പ്രേත පෞද්ගලයක්. ඒ പ്രേත පෞද්ගලක පරදත්ත රූප ජීවි പ്രേත පෞද්ගල. ඒ කියන්නේ ඒගොල්ල විකෘතියක් නැහැ. හොඳට ඇඳුම් පැළඳුම් තියෙන പ്രേත පෞද්ගල. එතන මේ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් අහලා තියෙනවා ඔබලා ඇයි මෙතන ඉන්නේ කියලා. එතකොට මේගොල්ල මොකක්ද භාෂාවකින් යමක් කියලා තියෙනවා. එතකොට දැන් මේ මේගොල්ල මෙතන ඉන්නේ මොකද? නැවත බණ කියාවි කියලා තමයි මේගොල්ල මෙතන වෙලා වාඩි වෙලා. එතකොට දෙවියා විතරක් නෙමෙයි. පරදත්ත රූප ජීවි പ്രേත කොටසත් බණහන්න කැමති പ്രേත කොටස් ඉදින්නවා. නමුත් ඉතින් ශාස්ත්‍රීය දිව්‍යතල වල දෙවිවරු නම් මිනිස්සුන්ට කෙසේ රැසුරේ ඉන්නේ නැහැ. මොකද ඒගොල්ල කාමයන් තුල මහ සැපයන් තුල ජීවත් වෙන්නේ සැපයන් තුලට මේගොල්ල බොන් වෙලා ඉන්නවා මිස මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත කටුවලට ශාස්ත්‍රීය දිව්‍යතල වල දෙවිවරු ඉන්නේ නැහැ. මනුෂ්‍ය ලෝක
ලෝකයේ ආශ්‍රිත දෙවියන් ජීවත් වෙන දෙවරු ඉන්නවා. අපි කියන කතරගම දෙවියෝ, මහසෙන් දෙවියෝ, සමන් දෙවියෝ වගේ දෙවරු ඉන්නවා. ඒගොල්ලෝ මනුස්ස ලෝකයේ ආශ්‍රිත. මේ මනුස්ස ලෝකේ උපාදානය කරගෙන මනුස්ස ජීවිත ගත කරලා දේවත් වෙන පරිවෙච්ච අය. ඊට අමතරව මේ ගම්මාන ආශ්‍රිතව ජීවත් වෙන දෙවරු ඉන්නවා. මේ කරලා මේ පන්සල උපාදානය කරලා නැරිලා ගම උපාදානය කරගෙන නැරිලා ගමේම දෙවියන්ව සාමාන්‍ය මහේශාක්‍ය ආදිශාක්‍ය දෙවරු ඉන්නවා. නමුත් ශාස්ත්‍රීය දෙවියෝ නන්න ඕන කවදාකවත් පල්ලෙහාට මනුස්සාශ්‍රයට එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේලා කාලේ රහතන් වහන්සේලා කාලේ දෙවිවරු නිතරම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා රහතන් වහන්සේලාගෙන් යම් යම් ප්‍රශ්න අහලා ඒකට විසඳගත් අවස්ථා වුණ තරම් තියෙනවා.
ස්වාමීන් වහන්සේ මානසිකව සිල්වත් බව නැතිනකොට දෙවියනුත් මිනිසුන් කියලා නැතුනද?
නෑ නෑ එහෙම දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ කියනවා මනුස්සයා දුස්සීල වෙන්න දුස්සීල වෙන දෙවියන් දුස්සීල වෙනවා කියලා. දෙවියන් දුස්සීල වෙනවා දෙවියන් වැරදි වැඩ කරන එකට උපකාර කරනවා කියලා. මොකද ඒගොල්ලෝ තුන කාමයන් සකස් වෙනවා. කාමරාග පිටියන් තුන දෙවියෝ ඉන්නේ. එහෙනම් මාර්ගඵලලාභී දෙවියෝ තමයි මේ තත්ත්වෙට වැටෙන්නේ නැති. මාර්ගඵලලාභී නොවන සෑම දෙවියෙක්ම කාමරාග පිටියන් තුන ජීවත් වෙන්නේ. එහෙනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් තුල ජීවත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ උදේ ඉඳන් මේ මානුෂ්‍ය ලෝකයේ වෙන දේවල් දකිනකොට ඒගොල්ලෝ දුස්සීල වෙනවා කියන්නේ. දුස්සීල වෙලා දුස්සීල වෙද්දී ඒගොල්ලෝ තුන කාමරාග පිටියන් ඇති වෙලා අකුසල් සිද්ධ වෙනකොට ඒගොල්ලෝ දිවිතල වලින් චුත වෙලා පල්හැට වැටෙනවා. ඒ නිසා මාර්ගඵලලාභී දෙවියන් මේ අනුතුරුම් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැකලා සීලෙන් ඒගොල්ලෝ පරිපූර්ණයි. නමුත් මේ මෙහා ඉන්න සෑම දෙවියෙකුම බුදුරජාණන් වහන්සේ කියනවා මනුස්ස ලෝකයේ පිරිහෙන්න පිරිහෙන්න ඊට සාපේක්ෂව ඒගොල්ලෝ සීලෙන් පිරිහෙනවා කියලා. පිරිහුණාට පස්සේ ඒගොල්ලෝ පල්හැට වැටෙනවා.
සම්මහස දෙවියන් ස්වභාව ධර්මයේ පාලනය කරනවාද?
දෙවියන් ස්වභාව ධර්ම පාලනය කරන්නේ සබහාගාම කියන්නේ මොනවද? මේ සබහාගාම මේ සතර මහා ධාතුවේ පාලනය වෙන දෙයක්. දෙවියන්ට ලෝකයක් පාලනය කරන්න බෑ. ලෝකේ පාලනය කරන දෙයක් නෑ. ලෝකේ පාලනය කරන්නේ මේ සතර මහා ධාතුවමයි. වෙන දෙයක් නෙමෙයි. ඉතින් සතර මහා ධාතුවට ලෝකේ පාලනය කරන්න බෑ. සතර මහා ධාතුවේ ස්වභාවය තමයි නිරතුරුව වෙනස් වීමට ලක් වෙනවා. සතර මහා ධාතුවේ වෙනස් වීම තමයි මේ පාලනය පාලකෙක් කියලා අපි දකින්නේ. ලෝකේ පාලනය කරන්නේ දෙවියෙක් බ්‍රහ්මෙක් කවුවත් නෙමෙයි. එහෙනම් ඒගොල්ලෝ සතර මහා ධාතුවේ හැදුනා වූ අයමයි. පඨවි ආපෝ තේජෝ වායු. මොකද දෙවියාටත් මිනිසයාට වගේ කයක් තියෙනවා. බ්‍රහ්මයාටත් මිනිසයාට වගේ කයක් තියෙනවා. නමුත් ඒක සියුම් කයක්. අපේ මස්සහැට පේන කයක් නෙමෙයි. ඒක කවදාද සමාධියෙන් අපි දෙවියා දකින්නේ? මේ මිනිස්සේ කර රජ කෙනෙක් වගේ තමයි දෙවියාගේ ස්වභාවය දකින්නේ. ඒ නිසා යාටත් කයක් තියෙනවා. ඒ කය ඇවිල්ලා සතර මහා ධාතුවමයි. ඉතින් මේ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍යයි කියන ධර්මතාවය තමයි මේ ලෝකේ පාලකය. වෙන කවුරුත් නැහැ.
දැස් පියා ගන්න. ඉන්න මහා සමග මේ අරණට
ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ අපි පිවිසෙන අලුත් පැයකට ඒ වගේම ඔබ නොසිතූ තවත් පැත්තක් පිළිබඳව සිරස FM පන්සල් මළුවේදී රාජකීය අරියානගර ස්වාමීන් වහන්සේ ඔබට පැහැදිලි කරනවා. කර ස්වාමීන් වහන්සේ උත්සව අවස්ථාවලදී ප්‍රතිඥා මළගෙඩි පත් කිරීම සිද්ධ වෙනවා. මේ නිසා අපට නොපෙනෙන ලෝකයේ ජීවත් වන අමනුෂ්‍යයන් දුකට පත් වෙනවද ස්වාමීන් වහන්සේ?
ඉතින් ඒක මනුෂ්‍යයන්ගේ සතුට. ඒක බලාපොරොත්තු සතුට. එක එකනා එක එක ආකාරයෙන් මේ සතුට ප්‍රකාශයට පත් කරන. එතකොට අපිට ඒකට කාටවත් දොස් කියන්න නම් බෑ. මම කාටවත් ඒක වැරදි කියලා කියන්නේ නැහැ. එපා කියලා කියන්නේ නැහැ. මොකද මේවා අපිට නිවැරදි කරන්න කවදාකවත් බෑ නෝන. මම කිව්වා ලෝකයන්නේ දුක දෙසටයි, ලෝකයන්නේ අකුසලයේ දෙසටයි, ලෝකයන්නේ අර පරමාර්ථ අවුරුදු 10යි කියන මුල් සංඥාව තනටයි. එහෙනම් ලෝකයේ අනගමන අපිට වෙනස් කරන්න බෑ. නමුත් ලෝකයේ අනගමන වෙනස් කරන්න බැරි වුණත් ලෝකයේ තුල වෙන්නා වූ දේ ගැන බුදුරජාණන් වහන්සේ අර්ථ ධර්මයේ තුලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා නම් අපි අම්මේකින් දෙසැම්බර් 31 වගේ රාත්‍රියේකට මුළු රටම හෙල්ලෙන ආකාරයෙන් රචින්නා පත් කිරීම නිසා එක පැරකදී තිරිසන් ලෝකයේ ඉන්න සත්තු අප්‍රමාණ දුකට පීඩාවට පත් වෙනවා. සේන බල්ලේ කූසේ කරකෙන් ගත්තත් මහ පාරවල් වල දුවමින් තැන් තැන් වල හැංගෙමින් ඒ පැය පුරාමත පුදුමාකාර දේශයක් බයක් ඒ සත්තුන් තුල සකස් වෙනවා. ඉතල ගහක් වල වල ඉන්න සිව්මාවුන් මෙතන ගියාම කුරුල්ල බලන්න විතර දාලා ඉන්න කුරුල්ල පැටව දාලා ඉන්න කුරුල්ල අප්‍රමාණ පීඩාවලේ විතර විනාශ වෙලා ඒ සත්තු රෑ බයට ඉගිල්ලලා වෙන සත්තුන්ගේ ගොදුරු බවට පත් වෙලා ඉදිරි විනාශ භාවයට පත් වෙනවා. ඒ වගේම මේ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත වන අප්‍රමාණ ප්‍රේතය ජීවත් වෙනවා. සමහරට මනුෂ්‍යව ගහ දෙනේ කියන තැන ප්‍රේතය 100ක් ඉන්න පුළුවන්. ඒ තමයි ප්‍රේත ජනගහනේ ලෝකේ වැඩි වෙනවා. ඉතින් එවැනි ප්‍රේතයින් මේ පුපුරන පිපිරිල්ලම වේ විනාශ මරණාසන්න පත් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට තෝලාරික කයක් තියෙනවා. ඒගොල්ලොත් මේ සචින්නා හඬ නිසා රචින්නාවල පිපුරුමට බයෙන් ඒගොල්ලෝ විනාශයට පත් වෙන්න පුළුවන්. එතන ගියා මේ මනුෂ්‍ය ලෝකයේ ආසිතෝ රුක් දේවරු මුම්මාට දේවරු වගේ මෙවැනි දේවරු අප්‍රමාණ ජීවත් වෙනවා. එතකොට මේ දේවරු විනාශයට ලක් වෙන්න පුළුවන්. විනාශ නොවුණා මේගොල්ලෝ තුල දේශසිත ඇති වෙන්න පුළුවන්. එතන බලන්න කිරිදම් වේ ගන්න ගෙදරක ඉන්න අවුරුද්දක් දෙකක් මාස 6ක් වයසක කිරිදරුවා මේ කිරිදම් වුණත් එදා රෑ 10 ඉඳන් පහුවදා උදේ 1 වෙනකන් අඬමින් කෑ ගහමින් දෙරිහන් දෙමින් තමයි ඉන්නේ. මොකද එදම බිය නිසාම කෑ ගහන්නේ මේ සද්දෙට. තේරෙන්න. ඒ වගේම එකක් පත්තු කරන කෙනා බලන්න එයා රචින් එකක් පත්තු කරලා එයා ඉතින් ඉන්නවද එයාත් පැනලා දුවනවා ඒ කියන්නේ එයාත් මරබයේ තමයි රචින් එක පත්තු කරලා පැනලා දුවන්නේ ඒ කියන්නේ එයාත් බියට පත් වෙලා ඉතරයි ඉන්නේ එතකොට මෙහෙම බැලුවාම මේ 31 වෙනිදා රාත්‍රිය කියන්නේ මුළු ලෝකයාම බියට පත් කරන්නා වූ රාත්‍රියක් තේරෙන්න අසහනයට වේදනාවට පත් කරන්නා වූ මරණීය බයට පත් කරන්නා වූ රාත්‍රියක් ඒ වගේම අප්‍රමාණ සත්වයින් මැරෙන රාත්‍රියක් එදා පත් වෙන රචින් ගොන්නට කූඹි කඩි වගේ මේ පොළොව ආසිත ජීවත් වෙන මිසතුන් කී ලක්ෂයක් මැරෙන්නේ නැද්ද කියලා හිතන්නකෝ. එනිසා 31 රාත්‍රියේ ඉවර වෙලා පළවෙනිද රාත්‍රිය ලබන්නේ නොවන අප්‍රමාණ අසුසල් කන්දරාවක් මිනිසයා සිද්ධ කරගෙන. එක පැත්තකින් තිරිසන් සද්දු බියට පත් වෙනවා, එක පැත්තකින් ළමා ලපටි බියට පත් වෙනවා, එක පැත්තකින් මේ මිසතුන් බියට පත් වෙනවා, එක පැත්තකින් പ്രേත කොටස්, දිව්‍ය කොටස් බියට පත් වෙනවා, විනාශභාවයට පත් වෙනවා. ඉතින් මේ සියලු අඳෝනාවන් මේ සියලු බිය මුසු කරගෙනයි අපි පළවෙනි දෝෂයන් ලබන්නේ. එනිසායි මේ මම කියන්නේ 31 කේන්ද රාත්‍රිය මේ වගේ මේ කටුක බය උපදවන රාත්‍රියක් ලෝකයා තුළ. ඒ නිසා මේ පටන් ගන්න අවුරුද්ද මුල් අවුරුද්ද පළවෙනි දවසේ මේසා මිනිසයා බියට පත් කරගෙන නම් සකස් කරන්නේ නෝන ඒ ලබන්නා වූ අවුරුද්ද කවදාකවත් අපිට යහපත් අවුරුද්දක් වෙන්නේ. මොකද ලබන්නා වූ සෑම අවුරුද්දක්ම හැම අවුරුද්දකට වඩා අයහපත් අවුරුද්දක් හැටියට අපි දැන් ලෝකේ දකින්නේ. විනාශයන් වැඩි, අනතුරු වැඩි, ගොඩාක් තියෙන අපරාධයන් වැඩි, ලබන ලබන අවුරුද්ද පෙර අවුරුද්දට වඩා දුර්වල අවුරුද්දක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි යම් හේකින් පිරිතක් සත්‍යයනය කරනකොට පිරිත් දේශනාවක් සත්‍යයනය කරනකොට ඒ පිරිත් සත්‍යයනය තුලින් හැම සත්වෙකම සතුට වෙනවා වගේ. ඒ කියන්නේ අහන කෙනා සතුට වෙනවා, දෙවියන් සතුට වෙනවා, අමනුෂ්‍යයන් සතුට වෙනවා, තිරිසන් සදා සතුට වෙනවා. අර වගේ කටුක රචින්නා ශබ්දකින් ඕන නම් මේ අහන දකින හැම කෙනාම ඉරියටයි පදෙන්නේ. ඒ නෑ. ඒ හේ කියන්නේ තමනුත් අසුසලේ තුල ජීවත් වෙලා ලෝකයාත් අසුසලේ තුලට යනවා. ඒ නිසා අපි දක්ෂණම් 31 වෙනිදා රාත්‍රියේ ශබ්ද පූජාවක් කරන්න අවශ්‍ය නම් අපි හේවිසි පූජාවක් මඟුල් පෙර පූජාවක් නැත්නම් පන්සලේ ගාන්ටාර හදවන්න අපිට පුළුවන්. මෙවැනි තැනකින් කවදාකවත් සත්වයාට පීඩාවක් බියක් සකස් වෙන්නේ නැහැ. මුළු ලංකාවේම මුළු පල්ලිවලම මුළු කෝවිල්වලම තියෙන සීන් එකේ දානාදී 12ට නාද කළොත් කොතැනකවත් මිනිස්සේ බියට පත් වෙන්නේ නැහැ. ඒ හඬහලා දෙවියන් සාදුකාර දෙයි, මිනිස්සුන් සාදුකාර දෙයි, අමනුෂ්‍යයෝ ප්‍රිය වේ, තිරිසන් සතුන් ප්‍රිය වෙන තැනට නමුත් මේ තැනට ලෝකේ කවදාකවත් දෙන්නේ නැහැ. ඒනත් මේ කියපු දේවල් එක දශමයක්වත් මම ලෝකෙ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු වෙන එක තමයි ලෝකේ කියන්නේ. නමුත් ලෝකෙ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි මේක. ඇත්තට මේකයි කියලා කියන දෙයක් පමණයි. ඉතින් මේ කියන දේ අහලා ලක්ෂයකින් 10 දෙනෙක් හරි තීරණය කළොත් මේ කතාව ඇත්තයි කියලා ඒ දේ 10 දෙනාට යහපතක් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා නොකලිත කර්මාන්ත පිළිපදව. ගරු ස්වාමීන් වහන්ස, මෙම නොකලිත කර්මාන්ත වලට සම්බන්ධ වන්නන්ට විඳින්නට වෙන විපාක මොනවද?
ඒ වුණා නම් ඉතින් අපි මේ සමාජයේ දකින්නා වූ මේ සංකීර්ණභාවය, මේ සමාජයේ තියෙනා වූ මේ ප්‍රශ්න, කාමකඩුළු, පීඩන, ඔය ඔක්කොම ඔයයි ඵලයන් තමයි. බුදුරජාණන් වහන්සේ මිච්ඡා ජීවේ කියලා සිල්පදයක් දේශනා කරනවා. මිච්ඡා ජීවේ කියන්නේ ඔය මස් මාංශ වෙනදන්න බෑ, මත් පැන් වෙනදන් කරන්න බෑ, වහල් වෙනදාම සතුන් වෙනදාම කරන්න බෑ, වස විස වෙනදාම කරන්න බෑ, වෙඩි බෙහෙත්ුවක් වාවියා වෙනදන් කරන්න බෑ. තේරෙන ඉතින් ඕවා සමාජය තුල වැඩි වෙන්න නෝන අනිවාර්යෙන් සමාජය තුල ප්‍රචණ්ඩත්වය එහෙම නැත්නම් දුස්සීලභාවයම වැඩි වෙලා යනවා. තේරෙන ඉතින් ඕවා නිසා ගන්නා වූ ආදායම් තුලින් ලැබෙනා වූ යම් යම් පිළිස ආදායම් බදු තුලින් යම් වියල් ලැබෙනා වූ පිළිස අනිවාර්යෙන්ම විකෘති මානසිකත්වයන් තමයි යන්නේ. තේරෙන ඒගොල්ලෝ සීලෙන් දුර්වලභාවයටයි පත් වෙන්නේ, සද්ධාවෙන් දුර්වලභාවයටයි පත් වෙන්නේ. ඒ නිසා කොතනකාරී අපි මිච්ඡා ජීවයන් සිද්ධ කරනවා නම් මේ මිච්ඡා ආජීවයේ තුලින් ලැබෙනා වූ ආනිසංස එනවා නම් අපිව අන්ත අකුසලේ කරාමයි අරන් යන්නේ. මේ ඵලයක් තමයි අපි මේ සමාජය තුලින් දකින්නේ. ඉතින් ඒවෙන් හොඳ ආදායම් මාර්ග සකස් වෙන්න පුළුවන්. නමුත් ආදායම් මාර්ග සකස් වෙන ප්‍රමාණයට නෝනා විනාශය කරා තමයි සමාජය ගමන් කරන්නේ. මානසික විකෘතියක් බවට පත් වෙන මොකද මෙතන සීලෙන් දුර්වල වෙනවා. සීලෙන් දුර්වල වෙනකොට එක පැත්තකින් සීල ගාමකට පත් වෙච්ච මිනිස්සු තමයි මිලිවේ. අපි කියමු දැන් මේ ජීවිතේ කවුරුන මත්පැන් විකුණනවා කියලා. ඉතින් මත්පැන් විකුණුවාට පස්සේ නෝනා ඒ මත්පැන් විකුණන කෙනා පින්කමක් කරනවා. දාන දෙනවා. පන්සලට දාන දෙනවා. වෙසක් පොසොන් කාලේ විශාල දහස් ගානකට දාන දෙනවා. ඉතින් මෙයා මුළු ජීවිතේම කරන්නේ අරක්කු විකුණන එක. නැවත අරක්කු විකුණලා මෙයා මැරෙන වෙලාවේ මෙයාට කළා වූ පින්කම මතක් කරන දුන්නා වූ දානය සිහිපත් වෙනවා. දුන්නා වූ දානය සිහිපත් වෙලා ඔන්න මිනිසෙක් බවට පත් වෙනවා. තේරුණාද? මොකක් හෝ පින්කමක් උපාදාන වෙලා මිනිසෙක් බවට පත් වෙනවා. නමුත් මේ ජීවිතේ මොකද්ද කලේ? අරක්කු විකුණනවා. මුළු ජීවිතේම වයිසිස්ටෝස් තමයි කලේ. නමුත් මේ දරුවා දැන් මිනිස් ජීවිතයක් ලැබුවා ඉපදිලා. නමුත් මේ දරුවා මිනිස් ජීවිතයක් ලැබුවාම ඉස්කෝලේ යන කාලේ පටන් බොරු බොරු වෙනවා. දැන් සමහර දරුවෝ අම්මලාගෙන් අපිට කියන අනේ හාමුදුරනේ අපේ දරුවට වයස 16යි ඉස්කෝලේ යනවා අනේ මේ ළමයා මත්පැන් බොනවා මේ මොකද කියන ඒ මොකක්ද පෙර ජීවිතේ වයින් ස්ටෝස් වල අල්ලව ඒකට එන්නේ විපාක හැටියට මේ ජීවිතේ ළමා කාලේදීම එයා බොන්න පුරුදු වෙනවා මේ බද්දෙක් වෙනවා දැන් මේ බද්දෙක් වෙනවා දැන් ඔන්න බීලා විනාශලා අවුරුදු 25 ඉදිරියට ඔන්න කසාදයක් බඳිනවා එයා තේරුණා දැන් කසාදයක් බඳිනකොට එයාට නෝන කෙනෙක් ලැබෙනවා ඒ නෝනා හැමදාම අර මහත්තයා බීලා කවම කුටි කරනවා තේරුණා සල්ලිනේ එක්ක ඇඳයට රින්ගනවා එනකොට ඔක්කොම කුටි කරනවා ඒ පුදුමාකාර මානසික පීඩනයක් ඒ කාර්දා දැන් අපි බලන්න දැන් සමහර අපේ රටේ පවුල් ඉන්නවා මහත්යාගේ බීමත්භාවය නිසා අප්‍රමාණ නිරාදුෘතින කාන්තාවෝ මෙලොව දෙන්නේ ඒ කර්මඵලය ඒ කර්මඵලය මොකද්ද ඒ නෝනා තමයි මේ ජීවිතේ වයිනිස්ටෝස් මුදලාලි කෙනෙක්ගේ නෝනා කෙනෙක් දැන් අපි මේ ජීවිතේ මිච්ඡාජීවී ජීවත් වෙන වයිනිස්ටෝස් එක මුදලාලි කෙනෙක්ගේ නෝනා කෙනෙක් ඉන්නවා කියනකෝ ඒ නෝනා මහා සැපයක් නෙවෙදින්නේ එයා ඒ සැපේ විඳින්නේ කුමක් නිසාද දාස් ගානක මේ පැත්තෙන් අරක්කු දීලා ලාභේ එතකොට මේ දාස් ගාන තරක්කු බොන මිනිස්සු ගෙදර ගිහිල්ලා කොච්චර ගිරින්න ඇවුරුන්ට ගහනවද කොච්චර දරුවන්ට බය කරනවද කොච්චර සමාජයේ අනුතුරු වලට ලක් වෙනවද කියලා බලන්න එවැනි නෝන කෙනෙක් තමයි මේ ජීවිතය අර බේබදුන් හත්යට ලැබෙන්නේ ඒ ආගේ අසසන් පාපය. එතන මේ හේතුඵල ධර්ම සමාජය එකයි කියන්නේ මේ දෙන්නට උන ළමෙක් උත්පදිනවා. දැන් ළමයා තිබුණ දාපතම පීඩාවට පත් වෙනවා. මොකද තාත්තා බොනවා අම්මා කිටි කනවා ළමයාට ඔක්කොම මුකුත් නැහැ. එතකොට මේ ළමයා කවුද? මේ ළමයා මේ ජීවිතේ මිච්ඡා ජීව කරපු කෙනෙක්ගේ සැපවින්ද දරුවේ. දැන් මේ ජීවිතේ මිච්ඡා ජීව කරන දරුව සැපෙන්නේ දීවත් එන්නේ. එවැනි දරුවෙක් තමයි අතෙන්ට ඇත්තේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. පවුලක් ඉන්නවා ඒ පවුලේ මහත්තයා බුදුමාහා දීම නිසා නෝනා හැමදාම කුටි ගන්නවා දරුවා හැමදාම තාත්තා එනකොට ඇඳයට තමයි ඉන්නේ තේරෙනවා නමුත් ඒ දෙන්නටවත් අසාධාරණයක් වෙලා නැහැ මොන තේරෙනවා මොකද ඒකත් සාධාරණයක් වෙන දින අසාධාරණයි මොකද ඒගොල්ලෝ කළ දේ ඒගොල්ලෝ ලබන්නේ තේරෙනවා ඔබලා මෙතනින් එළියට බහිනකොට මෙතන පුංචි දරුවෙක් මරලා දාලා ඉන්න පුළුවන් නමුත් මේ පුංචි දරුවාට කවදාවත් අසාධාරණයක් වෙලා නැහැ එයා පෙර ජීවිතේ මේ විදිහම තවත් දරුවෙක් මරලා දාන්න ඒ නිසා තමයි යා මේ ජීවිතේ ආකාරයෙන් මැරෙන්නේ ඕකේ පුතනකවත් කාටවත් අසාධාරණයක් වෙලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි කරපු දේ අපි ලැබලා තියෙනවා. ඔබතුමිය මේ මොහොතේ ඇහිං කඳුලක් හෙලනවා නම් ඒ කඳුලට හේතුවක් ඔබතුමියමයි. ඔබතුමිය මේ මොහොතේ හිනා වෙනවා නම් ඒ සිනාවට හේතුවක් ඔබතුමියමයි. මොකද කඳුලක් හිනාවක් කියන්නේ ඔබ සංසාරේ කරා වූ හේතුවක්මයි. ඔබ මේ මොහොතේ කඳුලක් හෙලනවා කියන්නේ ඔබ සංසාරේ කාට හරි කඳුලක් දීලා තියෙනවා. ඔබ මේ මොහොතේ හිනා වෙනවා කියන්නේ ඔබ සංසාරේ කාමරේ හිනස්සලා තියෙනවා. එහෙනම් කඳුලයි සිනහවයි දෙකම ඔබ කරගත්ත අවුලයක්ම. එහෙනම් අපි ඇලිලා ගෙනලා වැඩ. ඒ තමයි ධර්මයේ කෙරේ අතන සද්ධාම කියන්නේ. ඒ දැනට ආවට කෙනා තමයි ලෝකයේත් එක ගැටෙන්නේ නැත්තේ. එයා ගැටෙන්නේ නැහැ පොතනකෝ. කොයිසම් විනාශයන් සමාජය තුල සිද්ධ වුණත් එයා ගැටෙන්නේ නැහැ එයා හේතුඵල ධර්මයන් නම් දකින්න. මොකද අපි කළා වූ දේ නෝන අපි මේ ලබලා තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මිච්ඡා ආජීවයෙන් දුකයි සකස් වෙන්නේ කියලා මිච්ඡා ආජීවයෙන් බැහැරවිලා ජීවත් වෙන්න. මොකද ඒවා තුල ජීවත් වෙන තාක්කල් අපිට සංසාරයේ අප්‍රමාණ දුකන්ට දුක්වලට පත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් මිච්ඡා ආජීවය කරන ඇයට අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටි දෙවරු උපකාර කරනවා. ඒ උපකාර කරන්නේ තව තව මිත්‍යා දෘෂ්ටි තුල ශක්තිමත් වෙලා සතර අපායට ඒගොල්ලන්ව ඇදලා ගන්න. ඒ සමග සමහර මිනිස්සු කියනවා මේ බලන්නකෝ අපි මෙච්චර සිල් ආරක්ෂා කරන් ජීවත් වෙනවා අපිට සිසි දිනුවක් නැහැ නේ. අර මිනිස්සු වැරදිමයි කරන්නේ බලන්නකෝ අච්චර දිනුම වෙනවා කියලා. එකක් ඒගොල්ලන්ගේ සංස්කාරයක. සංස්කාර නිසා ඒගොල්ලන්ට ලැබෙන. අනිත් එක මිත්‍යා දෘෂ්ටික දේවරු ඒගොල්ලන්ට අපමාන උපකාර කරනවා ශක්තිමත් වේ මාර්ගය තුල ඉස්සරහට යන්න. ඒ නිසා කොතනකවත් අපි ගැටෙන්න හොඳ නැහැ. වැරදි කරන අය හොඳින් ඉන්නවා. මේ අපි හොඳින් ඉන්නේ නැහැ දුකටපත් වෙනවා කියන කාරණේ ගැටෙන්න අවශ්‍ය නැහැ. මොකද වැරදි කරන අය හොඳින් ඉන්නවනම් ඒක පිටපත් ඒගොල්ලන්ගේ සංස්කාර කුසල් සංස්කාර. එතකොට මෙතන ඉන්න කෙනා අපි දක්ෂ වෙන්න ඕනේ ඒවා දැකලා අපිත් වැඩි දැනට යොමු වෙන්න නෙමෙයි. තේරෙනවා මේ භයානක භාවය දැනද්දී භයානක භාවය දැකලා අපි නිවැරදි වෙලා අපි කුසල් වලින් ශක්තිමත් වෙලා අනාගතයේ ශක්තිමත් ජීවිතයක් ලබන්න.
විපාසාවෙන් පිළිෙන අපට ගම්කවුලෙන් චෝතකට ශතිවරයකටින් ගම්පෙන් පිටා
ගරු ස්වාමීන් වහන්ස, අප දකිනවා අද දවසේදී සැනසීමෙන් යුග ජීවිත ගත කරන්නන් අඩුයි. මේ අනුව ස්වාමි භාර්යාවන් හැටියට සම්බන්ධ වෙන්නේ කර්මානුරූපීව එකිනෙකාට වෛර කරන උදවියද ස්වාමීන් වහන්ස?
එහෙම වෙන්න පුළුවන්. දැන් සිදුවත් කුමාරයාට යශෝදරාව හමු වෙන්නේ නෝන මේ සාරාසංග කල්පලක්ෂ ගියෙත් ඉස්සරහද? ධ්‍යාන දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී නියත විවරණ ලබනකොටම යශෝදරාව යාට එවලි මුණ ගැහිලි ඉවරයි. එනම් එදා ඉදන් දසපාරමීම පුරාගෙන ආවා වූ දීර්ඝ වූ කුසල් දහම් වඩමින් ආවා වූ ගමන. එනිසා ඒ පාරමී ශක්තිය නිසා ඒගොල්ලන්ට ඒව ලැබෙන්නේ. නමුත් වර්තමානයේ නොවන අපි නිරේතුරුවම අකුසල් තුළමයි අපේ ජීවිත ශක්තිමත් වෙන්නේ. ඉතින් අකුසල් ජීවිත තුළ ශක්තිමත් වුණොත් නිරේතුරුවම ගැටලුකාරී ජීවිත තමයි අපිට ලැබෙන්නේ. සීලය දුර්වල බවිනවා. නමුත් එහෙම නැතුව හොඳ සමග සම්පන්න ජීවත් වෙන පෞල් ජීවිත අප්‍රමාණ තියෙනවා. ඒගොල්ලන් කුසලයේ තුළ ශක්තිමත් බව නිසා. ඉතින් යමෙක් මේ ජීවිතයේදී සීලයෙන් පරිපූර්ණ වෙන්නේ කුසලයේ තුළ ශක්තිමත් වෙන්නේ කොහොමද නිසාද? පෙර සංසාර පුරුදු නිසා. පෙර සංසාර පුරුදු වේගොල්ල සීලය හොඳින් වැඩුවා හොඳින් ශ්‍රද්ධාව තුළ හිටියා. ඒ සංසාර පුරුදු නිසා ඒගොල්ල මේ ජීවිතේ සීලය තුළ ශක්තිමත් ජීවත් වෙනවා. ශ්‍රද්ධාව තුළ ශක්තිමත් ජීවත් වෙනවා. පෞල් ජීවිතේ ගොඩාක් ආදර්ශමත් ආකාරයෙන් සුන්දර ආකාරයෙන් ගත කරනවා. ඒතකොට ඒ හැකියාව ඒගොල්ලන්ට ලැබුණේ මොකද්ද? පෙර සංසාරික පුරුදු. ඒතකොට පෙර සංසාරයේ සීලෙන් දුස්සීලභාවයන්ට පත් වෙලා ශ්‍රද්ධාවෙන් බැහැරට පත් වෙලා නමුත් මානුෂ ජීවිත ලබලා ඉනකොට මේ ජීවිතේ දු සීලෙන් වලෙන් කොන්නෝන ඊට අදාළ දේවල් තමයි අපිට ලැබෙන්නේ. ඊට අදාළ ඒක සමාජය තුළ මේ තියෙන දික්කසාද මේ පෞල් ප්‍රශ්න මේ සියල්ල මොකද්ද? දුස්සීලභාවයේ ප්‍රතිඵලමයි. දුස්සීලභාවයේ ප්‍රතිඵලම. ඉතින් ඔය මේ දුස්සීලභාවයේ ප්‍රතිඵල මේ ජීවිතේ විතරක් නෙමෙයි. අතීත භවයන්නේ අපිටලා වූ කර්මයන්ගේ ප්‍රතිඵල තමයි අපිට ලැබෙන්නේ.
කරු ස්වාමීන් වහන්සේ, එම කර්මානුරූපී දුක් සහගත බැඳීම සැමියා හෝ බිරිඳ පිළිගැතෙන්නේ කොහොමද?
මෙන්නමයි මම මේක ඇතුලේ අපි ආගත්තාමුදී අපිට ලැබිලා තියෙනවා. දැන් එක මහත් එක්ක ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මේ ෂර්ට් එකේ අත මෙච්චර කුසලකෝ මේ බලන මහත් ස්වාමීන් වහන්සේ ගිය සමාන මගේ නෝන හකුල හැපුවා කියලා. ඒ කියන්නේ මගේ නෝන යක්ෂණියක් ස්වාමීන් වහන්සේ කියනවා. එයාගේ වචනයෙන් කියන ස්වාමීන් වහන්සේ මගේ නෝන යක්ෂණියක්. මේ බලන්න මාව හකුල ලේත් වෙනවා මම කොච්චර කියන දේ අහන්නේ නැහැ යා ද්වේෂය තුනමයි ඉන්නේ කියලා. මම ඒ වෙලාවට පුතේ ඔබම කියන ඔබේ නෝන යක්ෂණියක් කියලා. එහෙනම් දැන් ඔබේ නෝන ඔය කියන්නේ මොකද්ද? ඔබට යක්ෂයෙක් වෙන්න කියලා. එහෙනම් නෝනා යක්ෂණිය තුනෙන් ඔබ කවදාකවත් යක්ෂයෙක් වෙන්න යන්න එපා. තේරුණා? මොකද ඔබ කරාම දෙයක් ඔබට ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබට නෝනා පාරක් ගැහුවොත් ඔබ තව පාරක් ගහන්න කියලා කියන්නේ ආද. තේරුණා? දෙවෙනි පාරක් ගැහුවොත් තුන්වෙනි පාරක් ගහන්න හිස නමන්නේ. නමුත් ඔබේ හිස නමන්නේ නෝනට නෙමෙයි ධර්මයටයි. ඔබට අකීකරු නෝන කෙනෙක් ලැබුණා නම් ඒ ලැබුණේ ඔබේ සංසාර අසසලයක් නිසාමයි. එහෙනම් මේ අකීකරු නෝනා තුලින් ඔබ ධර්මයේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අවංකව මේ මහත්යා මාස පහක් විතර ගියාට පස්සේ හම් වුණා මට කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මගේ නෝනා මට ගහන්නේ නැහැ කියලා. තේරෙනවා. දැන් එයා ප්‍රශ්නේ අමතක කළා. තේරෙනවා. නමුත් කවදා හරි දවසක අපි ඔය ප්‍රශ්නේ මිදෙන්න නම් නෝනා අපි එන්න ඕනේ තැන උතන නෙමෙයි. තේරෙනවා. අපි එන්න ඕනේ තැන මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා අකමැති දේවල් අපිට ලැබිලා ඒ නිසා අපි හෙළුවා කඳුළු මහ සාගරයේ ගලේට වැඩි කියලා. එහෙනම් අපි අකමැති බිරිඳයව ලැබලා, අප අකමැති සහෝදරයෝ ලැබලා, අප අකමැති ඥාතීන් ලැබලා අපි හෙළුවා කඳුළු මහ සාගරයේ ගලේට වැඩි කියනවා. එහෙනම් අවදානකත් අපිට මේ කඳුළු සාගරයේ නිවන් දිනන නම් අපිට කරන්න ඕනේ මොකද්ද? මේ ජීවිතයේ ලැබුවා වූ බිරිඳ මේ භවගමනේ ලැබෙන අවසාන බිරිඳයි කියලා දැනට එන්න වෙනවා. එහෙනම් මේ ජීවිතයේ ලැබුවා වූ ස්වාමි පුරුෂයා මම මේ අවදානමේ ලැබෙන අවසාන සාම්පුෘෂයා කියලා දැන් දෙන්න වෙනවා. එහෙනම් අපිට නරක දිවිඳන් සැරපරු සාම්පුෘෂයෙක් ලැබුණා නම් ඒ ලැබුණේ හේතුවක් නිසාමයි. අපි කාටවත් සාම්පුෘෂයාට බිරිඳට වයින් බෑ. එහෙනම් මොකද පෙර ජීවිතේ මම මගේ සාම්පුෘෂයාට අකීකරු වෙලා ඇති. පෙර ජීවිතයේ මමත් බිබින්දට අපි ගොනු වෙලා ඇති. ඒවේ ඵලයන් තමයි මේ ජීවිතේ අපි ලබන්නේ. ඒ නිසා නෝන මේක කවදාකවත් අපිට මුලින් ඔය වගේ පොළවනවල විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් ගමන නෙමෙයි. එහෙනම් අපි කරන්න තියෙන්නේ බිබින්ද කියන්නේ දුක, සාංකෘෂයා කියන්නේ දුක. ඒ නිසා මේ භව ගමනේ මල් ලගන අවසාන සාංකෘෂයයි අවසාන බිබින්දයි ලබන්නේ කියන දැනගෙන ඉඳලා ඒ චිත්තය ඇති කරගෙන මුටිගණ තරම පොළව පහත් කරගෙන මුටිකාමින් අපි අතේ ජීවත් වෙන්න ඇදී මොකද මම කරපු දේක මම මේදී හේතුනා. එහෙනම් ඉහට අපි ඉස්සරහට යනවා නම් ඒ ඉස්සරහට යෑම තුළ තව තවත් විනාශයන් කරා අපි යන්නේ. ඒ ඉස්සරහට යනවා කියන්නේ මේ බිරිඳ හොඳ නැහැ කියලා තව බිරිඳක් කෙරේ විශ්වාසය ඇති කරගන්නවා. මේ සාම්පුරුෂයා හොඳ නැහැ කියලා තව සාම්පුරුෂයෙක් කෙරේ විශ්වාසය ඇති කරගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ බිරිඳක් ලැබුවද සාම්පුරුෂයෙක් ලැබුවද ඔබ ලබලා තියෙන දුකක් කියන කාරණේ. එහෙනම් මේ ගැටලුවෙන් අපිට මිදෙන්න තියෙන එකම තැන තමයි මේ භවගමනේ මල් ලැබෙන අවසාන සාම්පුරුෂයයි බිරිඳයි ලැබුවේ. මොකද ඔබ මේ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වුණොත් ඔබට නැවත බිනදක් සාම්පුරුෂයෙක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ගැළවීම මඟ. එහෙම නැත්නම් ඉතින් ලෝකේ කොතනකවත් ඔය රන් දෙන අපිටත් අප්‍රමාණ අය ඇවිල්ලා කියනවා නේ ස්වාමීන් වහන්සේ සාම්පුරුෂයා මෙහෙමයි බිනද මෙහෙමයි කියලා. නමුත් ඉතින් කරගත්තා උදේ අපි ලබන. තව තව මේ ජීවිතේ අපි දුස්සීල නම් ඒ කරගත්තා උදේ තව තව බලවත් ප්‍රශ්න බවට අපි පත් කරගන්න. ඒ නිසා එවැනි ප්‍රශ්න තියෙනවා නම් අපි වහාම ඉස්සෙල්ලාම අපි සීලෙන් පරිපූර්ණ වෙන්න ඕන. අපි සීලෙන් පරිපූර්ණ වෙලා මම ඒකයි කිව්වේ පාරක් ගහන දෙවෙනි පාරක් හිස නමන්න. ඒ දිටි ගන්නේ විදිහට ගන්නේ මේ ඔබ හිස නමන්නේ ධර්මයටයි කියන කාරණේ. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ.
කර ස්වාමීන් වහන්ස ගිහියෙකු රැකිය යුත්තේ ආජීවාශ්‍රමික ශීලයේද පංචශීලයේද?
නෑ ගිහියෙකුට නෝන ආජීවාශ්‍රමික ශීලයේ පංචශීලයට වඩා ශ්‍රේෂ්ඨයි. නමුත් සාමාන්‍ය ගිහි කෙනෙකුට පංචශීලය තමයි අපි අනුදානන්නේ. මොකද ආජීවාශ්‍රමික ශීලයට ගියොත් එතන මේ මිච්ඡා ආජීවය කියන සිල්පදයක් තියෙනවා. ඒතොර පිසුනා වාචා පරසා වාචා සම්පර්කලාපා කියන සිල්පද තියෙනවා. දැන් සමහර දාන දෙන්න ඔය ආරණ්‍ය වල දෙනවා. ඒ ඇවිල්ල වාහනයක පරිසේව තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් ආපුවාම අපි ඒගොල්ලන්ට ආජීව අට්ටමක සීලය සමාදන් කරනවා. නමුත් සමාදන් කරලා ඒගොල්ලෝ යන ගමන්ම වාහනේ සින්දු ගියාගෙන බෙර ගහගෙන ඕවා කරගෙන තමයි යන්නේ. එතකොටම අර සීලය දුර්වල වෙනවා. එහෙම. එතකොට අපි කියමු යම් කෙනෙක් ඉන්නවා. කඩේ හන්දියේ රොසරියක් කරන මහත්කෙක් ඉන්නවා. එයා රොසරිය අයිස් පෙට්ටියේ අකුකුල් මන් සිකුණනවා. එයා කඩේ හන්දියේ හෝටලයක් කරන මහත්කෙක් ඉන්නවා. ඒ හෝටලේ මහත්තයා ඔත්තු රොටියක් එහෙම නැත්නම් මාළු පිරිසියක් මාළු බත් එකක් පිපුණනවා. ඒ මොහොතේම නෝනා ඒගොල්ලෝ මේ ආජීවයට අහුවෙනවා. ඒ මොකද ඒගොල්ලෝ මස් මාංශ වෙලඳන් කරනවා. එහෙමනම් එතනදී අපිට ගැළපෙන සීලය තමයි පංච සීලය. එහෙම නැත්නම් එතකොට අපි කිව්වොත් එහෙම නැහැ පංච සීලය නෙමෙයි හැමෝම ආජීව අට්ටමක ශීලයේ රකින්න කියලා. එහෙනම් මේ රටේ ඉන්න කිසිම ගොසරියක් කිසිම හෝටලයක් ගන්න කෙනෙකුට ආජීව අට්ටමක ශීලයේ රකින්න බෑ. එහෙනම් අපි මේගොල්ලන්ව ධර්මයෙන් ඈත් කරන්න බෑ. ධර්මයෙන් අයින් කරන්න බෑ. මේගොල්ලෝ මේ ශාසනයෙම කොටසක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නිත්‍ය සීලය පංච සීලය බවට රකින්න. එහෙනම් පංච සීල් සමාදන් වුණාට පස්සේ ඔබ හෝටලේ මාළු කෑල්ලක් වික්කායි කියලා ඔබට සිසිල්පදයක් දෙන්නේ නැහැ. එහෙනම් ඉතින් Taman සීලය තුල ශක්තිමත් වෙලා ඉස්සරහට යද්දී ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වෙද්දී මාර්ගයේ ශක්තිමත් වෙද්දී එයා මිත්‍යා ජීවෙන් වෙනස් වෙයි. එහෙම නැතුව සාමාන්‍ය ගිහිගෙන මෙවේ නිත්‍ය වූ සීලය පංච සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
කර ස්වාමීන් වහන්සේ සමාදන් වන එම සීලයන් බිඳෙනකොට සිද්ධ වෙන අකුසල කර්මයන් කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්?
මේමයි නෝනා අපි නිරතුරුවම හොගාක්කයි සමාජයෙන් කියන ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ මම ව්‍යාපාරයක් කරනකොට රැකියාව කරනකොට මට බොරුවක් කියවෙනවා. නැත්තම් මම මගුල් ගෙදර ගියහම මත් වතුර ටිකක් දෙන්න. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ සිල්පදේ නැත්තම් දෙක නිසා අපි නිරතුරුවම ගැටෙන සිටින් ජීවත් වෙන්නේ. ඒ නිසා කොයිම වෙලාවකත් නොවන විවිධන සිල්පදේ ගැන හිතලා ගැටෙන්න යන්න එපා. මොකද සමන් විදෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන මොහොතක තමන් මියපරලව ගියොත් ඔබ වැටෙන සතර පායට. ඒක මහා අපරාධයක් නෝන. තේරෙන්න. රකින්න සිල්පද හතරක් තියෙනවනේ. හැම වෙලාවම රකින්න සිල්පද හතර ගැන සතුටු වෙමින් ජීවත් වෙන්න. තේරෙන්න. රකින්න සිල්පද ගැන හතර සතුටු වෙමින් ජීවත් වෙද්දී ඒ සතුට විසින්ම විදෙන සිල්පදේ නිවැරදි කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. කොයිම වෙලාවකවත් සිල්පදයක් විදුණා කියලා විදුණ සිල්පදේ ගැන ගැටෙන්න හිතන්න යන්න එපා. ඒක නිවැරදි කරන්න උත්සාහ ගන්න. නමුත්
රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. රකින්න සිල්පද ගැන හතර ඉඳලා සතුටු නොවුනොත් නෝනා අනිවාර්යයෙන්ම ඒ සිල්පද විදින සිල්පදය ගැන ගැටුනොත් අපි අනිවාර්යයෙන්ම සතර පාඩ යන්නේ. නමුත් අපි අපරාධයක් රකින්න සිල්පද හතර ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ විදින සිල්පදේ නිවැරදි කරගන්න. නමුත් විදින සිල්පදය ගැන හිතන්න යන්න එපා. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න. ඒ සතුටම විදින සිල්පදේ නිවැරදි කරගන්න හේතු වෙයි. ඒ වගේම තමන්ගේ අතීතේ වුණා වූ සිල්පද බිඳීමක් තියෙනවනම් කොයි වෙලාවකවත් ඒ සිල්පද බිඳීම නැවත නැවත සිහිකට ගන්න යන්න එපා. ඒ සිල්පදය අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා යටපත් කරලා දාන්න. ඒ අකුසලේ විපාකෙ පිණිසේවි. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අතීතේ සිදු වුණා වූ සිල්පද බිඳීම තියෙනවනම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යට කරලා දාන්න නැවත මතු කරලා ගන්න එපා. මේ මොහොතේ ඉඳන් ශක්තිමත් සීලය තුල ජීවත් වෙන්න. දැන් අඟුලිමාල මිනිස්සු 999ක් මරණනේ 999ක් මරලා අම්මා මරන්නේ කියලා මේ ඥානතරි පාප කර්ම කරන්නේ. නමුත් ඒසා මනුෂ්‍ය ධාතන කරලා ඒ සෑම ධාතනයක්ම අකුසලයක්ම අතීත පංච උපාදාන ස්කන්ධයක් හැටියට යටපත් කරලා උතුම් රහත් භාවයට පත් වෙනවා. අකුසලේම පාකට ආව. අකුසලේම පාකට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. මේ ධර්මාභෝධය තුල ශක්තිමත් ඉස්සරහට යන්න. ඒ නිසා සිල්පදයක් විදිනොත් කොවිලාක්වත් විදුන සිල්පදය ගැන ගැටෙන්න එපා. නිවැරදි කරගන්න උත්සාහ ගන්න. රකින්න සිල්පද ගැන හතරේ ඉතලා සතුටු වෙන්න.
ස්වාමීන් වහන්සේ ජීවිතයක් ගත කරන කෙනෙකුට සෝවන් භවයට පත්වීම අතිශය අසීරු කාරණයක්ද ස්වාමීන්
වහන්සේ? නෑ නෑ බුදුරජාණන් වහන්සේ මේ විචාකාම අනේ පිළිසින් ප්‍රමාණ අකුල මාතා නකුල පියා ඔයගේ දසදහස් ගණන් ලක්ෂ ගණන් උපාසක උපාසිකා මිනිදියා. ඉතින් මේක අපහසුතාවයක් නෑ. අපහසු වෙන්නේ අපි තුල විචිකිච්ඡාව තියෙන නිසා. මේක අපහසු වෙයි කියන සැකය නිසාම අපිට මේක අපහසුවක් බවට පත් වෙනවා. ඉතින් මේ අපහසුවක් නෑ කියන කාරණය සකස් කරලා දෙන්නේ කවුද? සද්ධාව. අපිට හිතෙනවා නම් සෝවාන් ඵලයට පත්වීම අපහසුයි කියලා. මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් නෝන. ශ්‍රද්ධාවේ. එහෙනම් ශ්‍රද්ධාව ඇති කරගන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කළා වූ සද්ධර්ම වෙන්න ඕනේ. මෙහෙම කරන්න ඕනේ. ඔන්න එතකොට ශ්‍රද්ධාව සකස් වෙනවා. එහෙනම් ශ්‍රද්ධාව සකස් වුණාට පස්සේ මේ ජීවිතේ සෝවාන් වෙන්න බැහැ කියන විචිකිච්ඡාව තමන්ගෙන් බැහැර කියනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කාට හරි මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න බැහැ කියලා කියනවා නම් ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් එතන තියෙනවා.
ගරු ස්වාමීන් වහන්සේ පංචශීලයේ රකින කෙනෙකුට වුණත් අමනුෂ්‍යීගේ බලපෑම් ඇතිදී හැකිද?
මෙහෙමයි නෝනා, එහෙම කරන්න බැරි කමක් නැහැ. තේරුණාද? නමුත් කෙනෙක් සද්ධාවෙන් පරිපූර්ණ නම්, සීලෙන් පරිපූර්ණ නම්, තමන් තුළ විශ්වාසයක් සකස් වෙන්න ඕනේ අමනුෂ්‍යයෙකුට තමන්ගේ ජීවිතයට බලපෑමක් කරන්න බැහැ කියලා. එහෙම සකස් වෙන්න ඕනේ. තේරුණාද? සමාජයට අපි සද්ධාවෙන් පරිපූර්ණ නැහැ. නමුත් සිල්පද මහ අපි ආරක්ෂා කරනවා. සිල්පද මහ ආරක්ෂා කරන අපි නිරයතුරුවම අපේ මැරිච්ච අම්මා ගැන තාත්තා ගැන ආච්චි ගැන සීයා ගැන හිතමින් හිතමින් ඒවා පස්සෙම දුවනවා. ඒ සමහර වෙන්නේ දැන් ආච්චි මැරලා අවුරුදු 20යි. තාමත් ආච්චි ගැන හිතේ තාඩාඩා ඉන්නවා. ඒකට මේගොල්ලෝ මේ පරදත් රූප ජීවි ප්‍රේත කියන තැන ඉන්නවා නම් ප්‍රේත ලෝකවල ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ අපේ හිත දකින්න පුළුවන්. එතකොට එහෙම දැක්කහම මේ අය මේ අපිට මැරිච්ච අය කියන මෙච්චර ලෙන්ගතු වෙයි කියලා ඒගොල්ලෝ අපේ ජීවිතේට එන්න පුළුවන්. එහෙම බැරි කමක් නැහැ. එහෙම එන්න පුළුවන්. ඔය සමාස සාන්තර කියන වගේ ඔය කියන්නේ ඔය දෙවිවරු නෙමෙයි දෙවියෝ ඉන්නේ කවදාකවත් මිනිසෙක් ඇඟට. තේරෙනවද? ඔයි මේ පල්ලෙහා ඉන්න නීච කොටස්. තේරෙනවද? මොකද ඒවා කෙරේ උපාදානය සකස් කරගෙන ඒගොල්ලොත් අපි කැමති අපිට උදව් කරන්න අපිට කීයක් හරි හම්බ කරලා දෙන්න. ඒ වගේ ඒගොල්ලෝ මේ ශරීරයට වැහිලා එක එක දේවල් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ උපාදානය නිසා. එහෙම නැතුව සමහර වෙලාවට දැන් මොගලන් මහරහතන් වහන්සේගේ කුසලත් එක්තරා අවස්ථක මාරය රින්දනවා. තේරෙනවද? ඒ වගේ අමනුෂ්‍ය කොටස් ශරීරයට රින්දලා රෝගාබාධ නැති කරන්න පුළුවන්. අමනුෂ්‍ය කොටස් වගේම මේ ප්‍රේතිය භූතිය වගේම ප්‍රේත මේ තිරිසන් ලෝකෙකුත් තියෙනවා. මනුෂ්‍ය ලෝක ආශ්‍රිත ප්‍රේත තිරිසන් ලෝකයක්. ප්‍රේත ආදි ප්‍රේත හරක් ප්‍රේත මේ භූත මුව භූත මේ කුකුල්ල භූත මේ මොනරු එතනින් ගියාම භූත මාළු භූත තලගොයි භූත මකුලුව භූත මදුරු මේ වගේ මේ මනුෂ්‍ය ලෝක ආශ්‍රිතව භූත තිරිසන් ලෝකයක්. මේ භූත තිරිසන් ලෝකේ මේ භූත තලගොයි ඉන්නවා. තේරෙනවද? එතන මේ භූත තලගොයා ජීවත් වෙන්නේ කොහොමද? භූත මකුලුවන්න මරාගෙන කාලා. තේරෙනවද? එතන මේ භූත ලෝකේ ඉන්නා භූත මකුලුවා ඔගේ සද්දුණාත් අපේ ජීවිතේ රින්ගන්න පුළුවන්. කොහොම වුණත් මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ අපි ශ්‍රද්ධාවෙන් සීලෙන් දුර්වල බවට පත් වෙනවා. අපි ශ්‍රද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ නම් මෙවැනි අමනුෂ්‍ය බලවේගකට අපේ ජීවිතේට එන්න බැහැ. ඒ කියන්නේ කොතනකින්වත් ගැළවීමක් නැහැ. මොකද ලෝකේ ඒ තරම් සංකීර්ණ ධනක් නෝනා. පිරිවි ඇහැට අපිට පේන්නේ ලෝකෙන් පුංචිම ධනක් විතරයි. පුංචි දෙයක් විතරයි. මේ නොපෙනෙන සමාධිය ඇහැට තමයි මේ ලෝකයේදී යථා ස්වභාවය දකින්නේ. මේ යථා ස්වභාවයේදී මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන තිරිසන් වඩා භූත ස්වර්ග ලෝකයේ තිරිසන් සතුන් වැඩි. තේරුණා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට ඒක මුගදාස්සිතෝ දින කුලියක උන්වහන්සේ දකින්න මේ සද්ධාන්ත යක්ෂී. ඒ යක්ෂයා මේ මිත්‍යා දෘෂ්ටිගේ යක්ෂී. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ දල්ල එළියට පැනලා ඇස්සත්ලලා එළියට පැනලා බඩ නෙරපු මිත්‍යා දෘෂ්ටිගේ යක්ෂී. එතන මේ මිත්‍යා දෘෂ්ටිගේ යක්ෂයා ඉන්න තැන එතන තියෙනවා මේ හරක් ඔලු හතක් නැත්නම් අටක්. ඒ හරක් දියුණු අපේ හරක් වගේ විශාලුනි මේ ඊට වඩා පොඩි. එතකොට එයා මූදායිනේ ඉන්න නිසා එයාගම තියෙනවා මේ මාළු කොටක්. එහෙනම් ඒ එක මාළුවේ නෝනා මිලීටර් කොහොමද 30 කිතර විශාලයි ඒ එක මාළුවේ. ඒ මාළුවා දෙකට කපලා තුනට නවලා තියෙන්නේ. ඒ වගේ මාළු දෙන්නෙක් විතර මෙහෙම නවලා එක ගොඩේ ගහලා තියෙනවා. තේරුණා? එතකොට මේ හරක් මේකේ ඔලු තියන්නේයි මෙයා මේ හරක් ටික කාලා. එතකොට මේ හරක් කියන්නේ නෝනා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් නෙමෙයි. තේරුණා? මනුස්සයා මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් මරාගෙන කනවා වගේ ඒ අමනුෂ්‍ය යක්ෂ പ്രേත කොටස් යක්ෂ කොටස් අර භූත ලෝකේ ඉන්න සත්තු තමයි මරාගෙන කන්නේ. දැන් මුදේ මාළු ඉන්නවා වගේම භූත මාළුත් ඉන්නවා. මා විශාල මාළු ඉන්නවා. ඒගොල්ලෝ මැරිලා ගිහලා භූත ස්වභාවයේ මාළුලා උපදින ලැබෙනවා. ඔය හරක් රැලි පිටිපස්සේ භූත හරක් අප්‍රමාණව ඉන්නවා. මොකද හරකේ මැරෙන වෙලාවේ යාට රැලි පිටිපස්සේ උපාදානය සකස් වෙනවා. නමුත් යා හරකේ කුසේ ඉබුනේ නැත්නම් ඒ රැලිම භූත සතෙක් කියලා හිතෙනවා. එතකොට මේ භූත සන්තු තමයි මේ යක්ෂව අල්ලගෙන මරාගෙන පන්නේ. ඒ වගේ සංකීර්ණ ලෝකයක් අපි ඉස්සරහ තියෙනවා නෝ. ඒ සංකීර්ණ ලෝකයේ ඉන්න මේ මකුළුවා වැනි සතෙකුටත් අපේ ජීවිතේට රිංගන්න පුළුවන්. රිංගල අපේ කොතන හරි ලෙඩ කරන්න පුළුවන්. එහෙම නැහැ කියලා කියන්න බෑ. ඉතින් එහෙමනම් ඒ වෙන් අපි ආරක්ෂා වෙන්න නම් අපිට මේ නොපෙනෙන ලෝකේ නැති කරන්න බෑ. භූත ලෝකේ එහෙම නැත්නම් ප්‍රේතයා යක්ෂයා කියන කෙනා නැති කරන්න බෑ. ඒවා ලෝකේ ස්වභාවයක්. එහෙනම් අපි මේවට ඔරොත්තු දෙන ජීවිතයක් අපි සකස් කරගන්න ඕනේ. මේවට ඔරොත්තු දෙන ජීවිතය කියන්නේ මොකද්ද? පෙරුවන් කෙරෙහි සද්ධාව සීලේන පරිපූර්ණ ජීවිතය.
උන්වහන්සේ බුදු දහම ඇසුරින් සකස් කරගන්නා වූ ජීවිත සත්‍යය නැවත නැවතත් ඉස්මතු කරමින් අපට පැහැදිලි කරන්නේ ඔබටත් මටත් නොවැරදින තමයි අපරිකාමී නොවි ජීවත් වන ආකාරය හඳුන්වා දෙන්නටයි. එහෙමනම් ඔබත් මේ කාල වේලාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා නම් උන්වහන්සේ පැහැදිලි කර දුන් කරුණු නැවත නැවතත් හොඳින් සිද්ධිය දරාගෙන ක්‍රියාවේ යොදවන්න.